සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිඟත්නි ආනාපාන සති සමාධිය පිළිබඳව මහා සතර සතිපට්ඨානය පිළිබඳව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන රාග ద్వේෂ මෝහ භව හිතින් උදුරා දමන්නට උපකාර වන ධම්මපරියායන් පිළිබඳව මේ පින්වතුන් දැන් බොහෝ දුරට දන්නෝ. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධම්මපරියාය ප්‍රායෝගිකවම ක්‍රියාකාරීවම මේ පරියාය පූර්ණය කළා මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව හිතින් උදුරා දමන්නට උපකාර වන ලෙස ඒ ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ විශේෂ සූත්‍රයක්. මේ සූත්‍රය 100%ක්ම න්‍යායාත්මක නැහැ, ප්‍රායෝගිකයි. මේක කළ යුතු දෙයක්, කරණීය ධර්මයක්. එනිසා මේ කරගත යුතු, කළ යුතු, මේ භව උදුරා දමන්නට කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව විග්‍රහ කරපු සූත්‍රයක් තමා ගිරිමානන්ද සූත්‍රය. එනිසා අද බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගිරිමානන්ද සූත්‍රයෙන් මොකද්ද අපිට භික්ඛු කියන මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව, කෙලෙස් භව උදුරා අස්කරන්නට කටයුතු කරන යෝගී යෝගාවචරයන්ට මොකද්ද මේකෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ කියන දේ නිවැරදිව දැන තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සඳහා මේ ගිරිමානන්ද සූත්‍රය ටිකක් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ආකාරයට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එනිසා මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව ටිකක් ගැඹුරෙන් හැදෑරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හැදෑරීම විතරක් නෙමෙයි, මේකේ කියලා තියෙන දේ මේ පිළිවෙත පරියාය ප්‍රායෝගිකව අපි කොහොමද කරගත යුත්තේ කියන එක තමයි තේරුම් ගත යුත්තේ. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ අර සේවිතබ්බා අසේවිතබ්බා ධර්ම න්‍යාය පරියාය. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේක ඉස්සෙල්ලම කියනවා ඒකන් සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ තේනකෝපන සමේන ආයස්මා ගිරිමානන්දස්සෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ අතකෝ ආයස්මානන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතද බෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ සාදු බන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදායා ති සච්චේ කෝතං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයාසි තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤා සුද්ධා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්භේය යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤා සුද්ධා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්භේය මේ සූත්‍රය බුදුහාමුදුරුව කියලා තියෙන්නේ දැන් අද සම්මතයෙන් අපි බුදුදහමේ මේ බුද්ධාගමේ දහම් පාසල්වල සහ හාමුදුරුව සම්මතයෙන් බණ කියනකොට කියන්නේ එක්තරා හාමුදුරු නමක් හොඳටම දුක්ඛිත බාල ගිලාන ඇඳක නැගිටින්නට බැරි ආකාරයක බොහොම කායික මානසික වශයෙන් දුක් විඳ විඳ ඇඳක නිදාගෙන හිටියා. මේ නිදාගෙන හිටිය හාමුදුරුවන්ට බොහොම මේ ලෙඩේ අන්තිම අමාරුයි අතනීපයි. ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා මේ හාමුදුරුවන්ට මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් කියා දෙන්න කියලා. ඒ ගමන මේ සූත්‍රය කිව්වා. මේ සූත්‍රය කිව්වහම මේ සූත්‍රය කියලා හාමුදුරුව සුවපත් වුණා නැකිට්ට කියන එක තමයි අද සම්මතයෙන් මේ බුද්ධාගමේ ළමයින්ටත් හැම කෙනෙකුටමත් ඔය කුඩා හාමුදුරුවන්ටත් සාමණේරයන්ටත් ඒ වගේම කවුරුත් වයසකයත් මේකම තමයි තීරණය කළේ. නමුත් දැන් මේ සූත්‍රයේ මිට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේකේ නමක් තියෙනවා ගිරි මා නන්දි. මේකේ මේ නම හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන වචන තුනක්. ගිරි කියන්නේ මේ දුක්ඛන්ධ මේ පඤ්චස්කන්ධයට කියන නම තමයි ගිරි. මේ මා කියන්නේ මිදි නිදහස් විය යුතු. මේ මිදි නිදහස් විය යුතු පඤ්චස්කන්ධය කැමැත්තෙන්ම නන්දි කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න පුද්ගලයාට කියනවා ගිරි මා නන්දි. එතකොට මේ ගිරිමානන්දි කියන්නේ එක පුද්ගලයේ හාමුදුරු නමක් නෙමෙයි යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ දේශනා කළේ යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කියන්නේ යම් කිසි කෙනෙක් මේ පඤ්චස්කන්ධය මිදී නිදහස් විය යුතු පඤ්චස්කන්ධය කැමැත්තෙන්ම අල්ලගෙන වටිනවා සාරයි කියලා උපාදානය කරගෙන ඉන්න සියලුම පුද්ගලයෝ මේ දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ. ඒ නිසා මේ සූත්‍රයේ කිව්වේ එහෙම එක පුද්ගලයෙකුට නෙමෙයි බුදු කෙනෙක් එහෙම එක පුද්ගලයෙකුට අදාළව මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ. මේ පඤ්චස්කන්ධය මිදී නිදහස් වේ යුතු දුක්ඛන්ධ උපාදානය කරගෙන තියෙන දේ කැමැත්තෙන්ම නන්දි කියන්නේ කැමැත්ත. නන්දි රාගයෙන් කැමැත්තෙන්ම අභිනන්දනයෙන් උපාදානය කරගෙන තියෙනවා. ඒ නිසා ඒ අභිනන්දනයෙන් කැමැත්තෙන්ම මේ මිදි නිදහස් වේ යුතු පඤ්චස්කන්ධය උපාදානය කරගත්ත පුද්ගලයාට කියන නම තමයි ගිරි මා නන්දි. ඒක නිසා එවන් පුද්ගලයෝ තමයි මේ දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිකෝ කිව්. ඒ නිසා බුදුහාමුදුරුව මේ සූත්‍රය මේ රෝගය මුළු සංසාර රෝගයම සියලු පෘථග්ජන පුද්ගලයන්ට මේ රෝගය තියෙනවා. ඒ නිසා මේ දේශනාව මේ සූත්‍රය මේ දස සංඥා බුදුහාමුදුරුව දේශනා කළේ සියලුම දුක්ඛිත බාල වූ ගිලාන වූ ආබාධිත වූ මේ පඤ්චස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට බැරුව ඒ පඤ්චස්කන්ධය කැමැත්තෙන්ම වටිනවා සාරයි ප්‍රියයි මනාපයි කියලා උපාදානය කරගෙන ඉන්න සියලු පුද්ගලයන්ටයි මේ දස සංඥා බුදුහාමුදුරුව ප්‍රකාශ කළේ ඒ සංසාර දුකෙන් ඒ සංසාර රෝගයෙන් ඒ දුකෙන් බාල ගිලාන ආබාධිත බවින් මිදී නිදහස් වෙන. ඒ නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ මේ සංසාර රෝගීන්ටයි සියලුම රෝගීන්ටයි. සියලු පෘථග්ජන මිනිස්සු මේ බව රෝගයෙන් පෙළෙනවා. මේ බව රෝගයෙන් යම් කෙනෙකුට මිදී නිදහස් වෙන්න ඕන නම් ප්‍රායෝගිකවම මේ දස සංඥා හරියටම මේක තියෙනවා බාසෙයාසෙ. මේක තියෙනවා ගිරිමානන්දස බික්කුණෝ දස සංඥා බාසෙයාසෙ. තානං කෝපණේතං විජ්ජති. මේක නිවැරදි ආකාරයට භාවිතයට ගන්න ඕන. බාසෙයාසෙ කියන්නේ භාවිතයට ගන්න ඕන. සුතමේ සුත කිව්වේ ඒක දැනගන්නවා. ජානතෝ කියන්නේ දැනගන්නවා. බාසෙයාසෙ කියලා යම් තැනක තියෙනවා නම් භාවිතයට ගන්න ඕන. පරිහරණය කරන්න ඕන, පාවිච්චි කරන්න ඕන කියන වචන තමයි බාසෙයාසෙ. ඉගෙන ගන්න කටපාඩම් කරගන්නවා කියන එක නෙමෙයි. කටපාඩම් කරගන්නවා කියන එක වෙන වචනයක්. නමුත් මේක මේ දස සංඥා කටපාඩම් කරගන්න අර වෙද මහත්තයාගේ බේත් සීට්ටුව කටපාඩම් කරගන්නවා වගේ වැඩක් නෙමෙයි මේක. මේකේ තියෙනවා යම් ධර්ම අර්ථයක්, ගැඹුරු අර්ථයක් මේ දස සංඥාව. එනිසා මේක හරි හැටියට තේරුම් අරගෙන ඒ භාවිතයට ගන්න ඕන. මේක තියෙන්නේ ආනපාන සති සමාධිය. එහෙම නැත්නම් සේවිතබ්බා සේවිතබ්බා ධම්මපරියාය. මේ දස සංඥා කතමා දස, අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකානිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනපාන සති. මෙතන තියෙන්නේ මේ මාගදී වචන වලින් කියපු මාගදී පදවැල් 10ක්, පේලි 10ක්. දැන් මේ මාගදී පද හරි හැටියට තේරුම් ගන්න ඕනේ මෙයා මේ මාගදී භාෂාවේ දේවල් කියලා. එහෙම නැතුව අපි මේක සිංහල භාෂාවේ විදිහට අපි තේරුම් ගන්න ගියොත් මෙතෙන්දි ලොකුම ලොකු කණපිට ගසා ගැනීමක් වරදක් සිද්ධ වෙනවා. මේකේ කිසි හරයක් අර්ථයක් නැති වෙනවා. ඔය අනිච්ච සංඥා, දු අනත් සංඥා, අසුභ සංඥා, දීනව සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කී කියා ගිරව්වගේ කියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මේකේ ඊට වැඩිය උඟක් ගැඹුරුයි. මේක මාගදී භාෂාවයි. මාගදී භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට කියවලා තේරුම් ගන්න ඕන භාෂාවක්. ඒ නිසා අපි එකින් එක බලමු මොකද්ද මේකේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසම්භිදා කියලා. දැන් මේකේ අනිච්ච සංඥා කියලා තිබුණාට මේකේ අපි බලන්න ඕන සංඥාවේ අනිච්ච බව. දැන් ඇහැට එනවා රූප සංඥාවක්, කනට එනවා ශබ්ද සංඥාවක්, නාසයට එනවා ගන්ධ සුවඳ, දිවට එනවා රස සංඥා, කයට එනවා පොට්ටබ්බ පහස සංඥා, මනසට එනවා ධම්ම සංඥා. මේ සංඥාව නිච්ච වුණොත්, සුඛ වුණොත්, අත්ථ වුණොත් තමයි අස්මිමානිය ඒතං මම ඒසෝමස්මි ඒසෝ මේ අත්තාටි කියන මේ දුක්ඛිත බාල වූ ගිලාන වූ ආබාධිත බවට පත් වෙන්නේ. ඒ අනුව මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච බව ප්‍රහාණය කරලා මේ සංඥාවට තියෙන බැඳීම බැඳීමෙන් මිදී නිදහස් වෙන්න ඕන, නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන. එතකොට පියවර තුනයි. මේ පියවර තුනම ආනපාන සති සමාධියේ පිහිටීමක්. සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරන්න ඕන. අනිච්ච අනුපස්සී විහරති, නිච්ච සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහරති, අභිනන්දිම් පජහති. ඒ මේක කළේ නැත්නම්, මේක තේරුම් ගත්තේ නැත්නම් මේ මාගදී භාෂාවේ මේ බුදුහාමුදුරුව දෙපැත්තම කියන්නේ නැහැ. එක පැත්තක් මේක ප්‍රඥාවන්තයන්ට විතරයි. ඒ නිසා අපි සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ යුත්තේ සංඥාවේ නිච්ච බව හිතෙන් ඉවත් කරන්න. මේ සංඥාවේ නිච්ච බව තියනකම් සුඛ බව, සුභ බව, සුචි බව, අත්ථ බව, මස්මිමානය හිතක පවතිනවා. ඒ නිසා මේ අස්මිමානය, මේ සුඛ බව, සුභ බව, සුව බව, නිච්ච බව හිතේ තියෙනකම් උපාදානය කරගන්නවා පඤ්චස්කන්ධය. උපාදානය කරගත්ත ගමන් අර මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ කැමැත්තෙන්ම අල්ලගන්න. ඒ නිසා මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච බව ප්‍රහාණය කරන්න ඕන. අනිච්චානුපස්සී විහරති, නිච්ච සංඥා පජහති. නිච්ච සංඥා පජාති කළේ නැත්නම් නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන්න බෑ. එනිසා අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන්න ඕන නිබ්බින්දති කියන තත්ත්වයට පත් වෙන්න ඕන. ඒක මේ පියවර තුනම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමේදී සිද්ධ වෙන දෙයක්. මේ නිච්ච සංඥාව අපි තුන් පැත්තක් තියෙනවා. අර ප්‍රිය දෙයට ඇලීමත් නිච්චයි, අප්‍රිය දෙයට ගැටීමත් නිච්චයි, ප්‍රියාප්‍රියතර වැරදිසේ සංසන්දනය කළ මැනීමත් නිච්ච සංඥාව. ඒ තුනම අයින් කරන්න ඕන. අර නිච්ච සංඥා පජාති කියන ත නිබ්බිදා කියන තත්වයට පත් වෙන. අර ගිරි මා කියන මේ දුක්ඛන්දෙන් මිදී නිදහස් වෙන්නට. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන සංඥා අනිච්ච සංඥා කියන එක මාගදී ප්‍රකාශයක්. නමුත් අපි සිංහල භාෂාවෙන් බලනකොට අපි මේකේ මේ සංඥාවේ අනිච්ච බවයි තේරුම් ගත යුත්තේ. නිච්ච කියන එකේ විරුද්ධ වචන තමයි අනිච්ච. ඒ නිසා මේක තේරුම් ගත්තේ නැත්නම් මේක මාගදී පදයක් බව, මේකේ අර්ථ ධර්මය මේකයි, මේක ප්‍රායෝගික වශයෙන් කරන්න ඕනේ මේ ආනපාන සති සමාධියයි, ඒක තේරුම් ගත්තේ නැත්නම් මේකෙන් කිසි ගහපතක් කාටවත් වෙන්නේ නැහැ, භාවනාවක් වෙන්නේ නැහැ, සීල සමාධි පූර්ණ වෙන්නේ නැහැ, රාගය ද්වේෂය මොහේ හිතෙන් උදුරා ගමන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනත්ත්ව සංඥා, සංඥාවේ අනත්ත්ව බව තේරුම් අරගෙන අත්ත් බව අසීමමානිය හිතෙන් අයින් කරනවා. අනත්ත්ව අනුපස්සී විහෙරති අත්ත් සංඥා පජහති ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් නන්දින් පජහති. දැන් සංඥාවේ අනත්ත්ව බව මෙනෙහි කළා, අත්ත් බව ප්‍රහාණය කරලා නන් නිබ්බිදා කියන තත්වයට පත් වෙලා අර නන්දි සංඥාවෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. එතකොට මේ ආනපාන සති සමාධිය කියන්නේ මෙන්න මේක. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ යම් කෙනෙක් යමක් අත්තසේ මඤ්ඤතාවෙන් මමත්වෙන් අස්මිමානෙන් මගේ කොට මම කොට ගන්නවා නම් ඒක ඒ ආකාරයට පාත් ගන්න බෑ. ඒක තමයි දුක. ඒක තමයි පංචස්කන්ධයේ උපාදානික. එතකොට මේ සංඥාවේ අනත්ත්ව බව මෙනෙහි කළා, අත්ත්ව බව ඉවත් කළා, අර නිබ්බිදා කියන தත්වයට පත් වෙලා නන්දිවය මිදී නිදහස් වෙන්න අවශ්‍යයි. ඊළඟට සංඥාවේ අසුභය මෙනෙහි කළා, සුභ බව සුන්දර බව අයින් කරන්න ඕනේ හිතෙන්. සුභ සුන්දර කියන්නේ සුභ කියන්නේ කෙටේරුම අර ගින්දර ඇතුළට ගැනීම. සුන්දර කියන්නේ දරසුන් වෙනවා. එනිසා දැන් මේ සුභ කියන්නේ සුන්දර. ඒ සුන්දර බව තමයි ඇතුලේ අධ්‍යාත්මය තුල ගින්දර අලුතෙන් උපදවන්නේ. ඒ ඇතුලේ ගිනි ගැනීම නවත්තන්න නම් මේ සුන්දර බව අස් කරන්න ඕන. ඒ සඳහා සංඥාවේ අසුභය මෙනෙහි කළා, අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති. ඊළඟට සංඥාවේ ආදීනවය මෙනෙහි කළා, ආස්වාදය හිතෙන් අයින් කරන්න ඕන. ආදීනවය මෙනෙහි කරන තාක්කල් ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ආස්වාදය තමයි පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඒක වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා. හැබැයි ඒ මිහිර ඒ මනාපය සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. ඒ නානාභාවයට විනාභාවයට පත් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට ඒක තමයි දුක. ඒ නිසා දුකටයි හේතු වෙන්නේ. ඒ නිසා සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්න. ඒ වගේම සංඥාව පහන සංඥා. මේ සංඥාව ප්‍රහාණය කළ යුතු බව මෙනෙහි කළ යුත්තේ මේ උපාදානයෙන් මිදී නිදහස් වන්න. කාමච්ඡන්දය ආදී දේවල් වලින් මිදී නිදහස් වන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා පහම පහන සංඥාවේ පහනේ බව මෙනෙහි කිරීමෙන් හිතෙන් අයින් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළ යුත්තේ රාගං පජාති. රාගය හිතෙන් ප්‍රහාණය කළා අස්කරන්. ඒ වගේම සංඥාවේ නිරෝධය මෙනෙහි කළ යුත්තේ රෝධ ගැසීම නවත්තන්න. අර චිත්ත වීති දිගේ රවුම් ගැනීම, සංචේතනා පැවැත්වීම, සංකාර කිරීම නවත්තන්න පුළුවන් වෙන්නේ මේ සංඥාවේ නිරෝධය මෙනෙහි කළා රෝධ ගැනීම නවත්වීමෙන්. ඒ වගේම සංඥාවේ අනබිරත සංඥාව මෙනෙහි කළ යුත්තේ මේ අබිරත සංඥා තුනෙන් විදී නිදහස් වීමට. අබිරත සංඥා තුන තමයි සබ්බ ලෝකේ මේ අබිරත සංඥා තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤ අභි සංඛාර. අභි සංඛාර තුන තමයි නියත වශයෙන්ම පුද්ගලයාව, සත්වයාව, විශේෂයෙන් මිනිසුන්ව මේ දුකට බාහිර ගිලාන බවට පත් කරන්නේ. ඒ නිසා මේ අබිරත තුනම පුඤ්ඤ අභි, අපුඤ්ඤ අභි, අනිඤ්ඤ අභි, මේ අබිරත සංඥා තුන ඉවත් කරන්න පුළුවන් අනබි සංඥාවේ අනබිරතය මෙනෙහි කිරීම. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ නිච්ච බව දෙපැත්ත තේරුම් ගන්න ඕන. නිච්චානිච්ච, අත්ථ අනත්ථ තේරුම් අරගෙන සංඥාවේ නිච්ච බව තමයි මේ සියලු දේවල් උපාදානය කරගන්න. ඉතින් ඒකෙන් මිදී නිදහස් වෙන්න තමාර සබ්බ සංඛාරේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති මෙනෙහි කිරීම තමයි මේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාවෙන් කරන්නේ. සංඥාවේ අනිච්ච බව සියලු සංඛාරවලට ගලපා බලන්න ඕනකම තියෙනවා. ඒ අනුව ආනපාන සති සමාධිය පූර්ණේ වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දී මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කිරීම, සංඥාවේ අනත්ත බව මෙනෙහි කිරීම, සංඥාවේ අසුභය මෙනෙහි කිරීම, සංඥාවේ ආදීනව මෙනෙහි කිරීම, සංඥාවේ පහන කිරීම, සංඥාව විරාග කිරීම, සංඥාව නිරෝධ කිරීම, අර සංඥාවේ අනබිරතය මිදී නිදහස් වීම මෙනෙහි කළා, සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කිරීම. මේ ආනපාන ආනපාන ලෙස භාවිතා කළ යුතුයි. ආනපාන සති සමාධිය පිහිටන්න නම් මේ දහයම කෙනෙක් විසින් තේරුම් අරගෙන ඒ ඒ අවස්ථාවලදී අපි භාවිතයට ගන්න ඕන. රාගයක්, ද්වේෂයක්, මෝහයක්, මානයක් හිතගේ ඇති වූ අවස්ථාව. ඉතින් ඒක නිසා දැන් මේ සංඥා දහයේ මේ දස සංඥාවල අපි දන්නා අපි අහලා තියෙන එකක් ඇත්තේ නැහැ. මොකක්ද නැත්තේ? එකක් නැහැ. දුක නැහැ. මේ සියලු දේ මොකටද මේ කරන්නේ? දුක්ඛිතෝ බාලෝ ගිලෝන භවෙන් ආබාධිත භවෙන් මිදී නිදහස් වෙන්න තමයි. දැන් අපි දන්නවනේ අර සංඥාවේ අනිච්ච බව, සංඥාවේ දුක්ඛ බව, සංඥාවේ අනත්ත බව. දැන් දුක්ඛ බව මෙතන නැහැ. මේ එහෙමනම් දුක්ඛ බව කියන්නේ ඵලයක්. හේතු තමයි මෙන්න මේ 10ම. මේ 10ම හේතු 10ම අයින් කළාම අර දුක නැමැති ඵලය මිදී නිදහස් වෙනවා. ඵලයෙන් මිදී නිදහස් වෙනවා. ඵලයෙන් මිදී නිදහස් වීම තමයි අර දුක්ඛිතෝ බාලෝ ගිලෝනෝ ආබාධෝ භවෙන් මිදී නිදහස් වීම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දුක කියන්නේ ඵලයක්. හේතුවක ඵලයක්. හේතුව කරන්නේ කවුද? තමන්. වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා මේ අනිත් මේ සංඥා දස සංඥා භාවිතයට ගැනීමෙන් අර හේතු අයින් කරන්න පුළුවන්. හේතුව නැති තැන ඵලයක් නැහැ. ඵලය තමයි දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ. මේ අනුව මේ බුදුහාමුදුරුවෝ මේ දස සංඥා මේ ගායනා කරන්න දීපු එකක් නෙමෙයි. මේක අද ගායනා කරනවා. නිකන් ගිරව් වගේ අර වෙද මහත්තයාගේ වේත් සීට්ටෝ වගේ කියෝ කියා හිටියට එහෙම මේකේ හරියන්නේ නැහැ. මේකේ තියෙන්නේ වචනෙන් වචනෙම ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවම අනුගමනය කරන පිළිවෙතක්, පරියායක්, ප්‍රතිපදාවක්. ඒ නිසා සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව අයින් කරන්න ඕන. නිබ්බිදා කියන தத்துவයට පත් වෙලා නන්දින් අයින් කරන්න ඕන. ඒවගම සංඥාවේ අනත්ත බව මෙනෙහි කරන්නේ අත්ත බව අයින් කරන්න සංඥාවේ අසුභය මෙනෙහි කරන්නේ සුබ බව සුන්දර බව අයින් කරන්න හිටෙන් සංඥාවේ ආදීනව මෙනෙහි කරන්නේ ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්න සංඥාව ප්‍රහාණය කරන්නේ අර කාමච්ඡන්දය ආදී ප්‍රහාණය කරලා ඒවෙන් මිදී නිදහස් වෙන්න උපාදානෙන් ඒවගම සංඥාවේ විරාගය මෙනෙහි කරන්නේ රාගයෙන් මිදී නිදහස් වෙන්න සංඥාවේ නිරෝධ කරන්නේ රෝධ ගැසීමෙන් මිදී නිදහස් වෙන්න ඒවගම සංඥාවේ අනබිරතය මෙනෙහි කරන්නේ අබිරතයෙන් වෙන් වෙන්න ඒවගම සංඥාව සබ්බ සංකාරයේසු අනිත්‍යා සියලුම සංකාර වලින් මිදී නිදහස් වෙන්න ඒ කිසිම දෙයක් නිච්ච සේසුකසේ අත්තසේ පාත්තන්න බැරි බව ඒකම තමා ආනපාන සති සමාධි භාවනාව. ඉතින් ඒ අනුව මේ දස සංඥා බුදුහාමුදුරුවෝ කිව්වේ බාසෙයාස මේක භාවිතයට ගන්නයි කිව්වේ. ඒක නිසා මේක භාවිතයට ගන්නවා මිසක් සජ්ජායනා කරලා නම් කාටවත් කවදක්වත් මොකක්වත් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නට පුළුවන් කමක් නැහැ. අර වෙද මහත්තයාගේ බේත් සීට්ටුව කියවා කියවා බේත් සීට්ටුව දුන්න වෙද මහත්තයාටත් වර්ණනා කර කර බේත් සීට්ටුවත් දුන් අල්ලාල්ල කොහේ හරි ඉහලින් තැනකින් තියලා බේත් සීට්ටුවට වැඳ වැඳ ඉන්නවා වගේ වැඩක් තමයි අද මේ පිරිත් සජ්ජායනාවක්සේ මේ ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් කියපු හාමුදුරුවරු මේ ලංකාවේ ඉන්නවා ගිහියොත් ඉන්නවා. නමුත් එක ශේෂයක්වත් මේ සංඥාවේ අනිච්ච බව අනත්ත බව අර පහන සංඥා අසුබ සංඥා මේ කිසිම දෙයක් පිළිබඳව කිසිම දැනීමක් අර්ථයක් ධර්මයක් තියෙtti නෑ. ඒ නිසා තව තවත් දුක්ඛිත බාල ගිලාන ආපාද බවට පත් වෙනවා මිසක මේක කියවා කියවා හිටලා හරියන්නේ නෑ. ඊළඟට මේක විග්‍රහ කරනවා මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ දස සංඥා කෙටියෙන් බොහොම කෙටියෙන් විග්‍රහ කරනවා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංගං ආභාජිත්වා පටිණං මේ ඉතිපටි සංචික්කති මේක කියලා. දැන් මේක රූපං අනිච්චං වේදනා අනිච්චං මේ පඤ්චස්කන්ධයම නිච්චසේ සුඛසේ ආත්මසේ පාත්තන්න බෑ. එනිසා මේ අපි මේ අනිච්ච සංඥාවෙන් මේ රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ පඤ්චස්කන්ධයේ තියෙන අනිච්ච බව මෙනෙහි කළාම නිච්ච බව අයින් වුණාම අපි ඒ උපාදානයෙන් ඉවත් වෙනවා. උපාදානය කර නොගත්තාම බරෙන් බයෙන් බයෙන් බලෙන් බැම්මෙන් මිදී නිදහස් වෙනවා. අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බයෙන් මිදී නිදහස් වෙනවා. එනිසා මේ අනිච්ච සංඥාවෙන් කළ යුත්තේ පඤ්චස්කන්ධයේ නිච්ච බව සුඛ බව අර්ථ බව හිතෙන් අයින් කරලා ඒ බැඳීම උපාදානය සහ මුලින්ම අභිනන්දනය ඉවත් කිරීමයි. ඒ වගේම කතමානංච අනත්ත සංඥා සංඥාවේ අනත්ත බව නැවතත් මේ රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා දැන් මෙතන තියෙන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා ගානං අනත්තා ගන්ධං අනත්තා ජීවානත්තා රසානත්තා කායනත්තා පොට්ටබ්බා මනානත්තා ධම්මානත්තා මේ අධ්‍යාත්මික බාහිර ආයතන 10 පිළිබඳවයි අත්තසේ මමත්වයෙන් මගේ කොට ගන්න. ඒ නිසා ඒ ඇහැ කන නාසය දිවකය මන පිනවීමට තමයි මේ අත්තසේ සුඛසේ නිච්චසේ ගන්න. ඒ නිසා මේ ආයතන හැටියට ඒ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ 6 පාත්තන්නේ මේ අත්තසේ ගැනීම. මේ සංඥාවේ අනන්ත බව මෙනෙහි කිරීමෙන් මේ ආයතන 6ම ඉන්ද්‍රිය 6ක් බවට පත් කරගන්න පුළුවන්. ඒකයි මේ ආයතන භාවිතා කරන ආනපාන සති සමාධියේ පීඨණ්ඩ කිව්වේ. මේක දැන් ওই සියලුම සූත්‍රවල සියලුම තැන්වල මේ ආයතන ඉන්ද්‍රිය කර ගැනීමට යම් ආකාරයේ උපදේශක් මාර්ගයක් පිළිවෙතක් කියලා දීලා තියෙනවා. කිසිම සූත්‍රයක මේ ආයතන චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන ආයතන 6 ඉන්ද්‍රිය කරගත්තේ නැත්නම් ඉන්ද්‍රියන් බවට පත් කරගත්තේ නැත්නම් එතනදී කිසි කෙනෙකුට මේ මගපල ලබන්නට නිවනක් ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥාවේ අනත්ත බව මෙනෙහි කළ යුත්තේ මේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන අධ්‍යාත්මික ආයතනත් රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස පහස ධම්ම කියන බාහිර ආයතන අයත් පිළිබඳව. ඊළඟට සංඥාවේ අසුභය ඉදානන්ද බික්කුයි මම කායන් උද්දම් පාද තලා මේක අර පටික්කුල මනසිකාරය. මේ පටික්කුල මනසිකාරයමයි සංඥාවේ අසුභය මෙනෙහි කිරීමේදී කරන්නේ. ඒ කියන්නේ මේ අපි නිත්‍යසේ සුඛසේ අර ඝන සංඥාවක්සේ පුද්ගලයක් සත්වයක්සේ මේ තියෙන නිසයි හිතන නිසයි කල්පනා කරන නිසයි තීරණය කරන නිසයි මේ කොටස් 32 අපි අල්ලගෙන අර කුලකයක් හදාගෙන පටිකුලකයක් මේ කුලකය තමයි අපි සුන්දර බව සුභ බව අර ප්‍රිය දෙයට ඇලීම සියලු දේ වෙන්නේ. ඒ නිසා මේ කේසාලෝමානකා දන්තා ආදී වශයෙන් අර ආනපාන සති සමාධියේ එමනම් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ සියලු සූත්‍රයන් වල තියෙන දෙයමයි මෙතනක් තියෙන්නේ. සංඥාවේ අසුභේ බලන්න ඕන මෙන්න අර පටිකූල මනසිකාරයෙන් මිදී නිදහස් වෙන. නැතුව මේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි මේක. මේක මේ සුන්දර බව අත්තරින්න සුභ බව අත්තරින්න අර ගිනි ගැනීම ගින්දර නවත්තන්න පුළුවන් වෙන්නේ මේ සංඥාවේ අසුභය මෙනෙහි කළාමයි. ඒක අර කේසාලෝමානකාදන්තා කොටස් 32 මෙනෙහි කළා අර සුන්දර බව සුභ බව සුචි බව අසුචිනෝ පච්චවෙක්කටි. ඒ අනුව එකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක උපාදානය කරගන්න නැහැ. ඒක නන්දිසේ ගන්නෙ නැහැ. නිබ්බිදා කියන තත්ත්වයටපත් වෙනවා. ඊළඟට කතමාජානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්කු මුලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉති පටිසන්ධි බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජති. අපි මේ ආබාධ චක්කු රෝග සෝත රෝග ගාන රෝග ජීවා රෝග කාය රෝග ශීර්ෂ රෝග කම්මාබාධා සෙම්මාබාධා පිත්තාබාධා සමුට්ඨාන ආබාධා වාතාබාධා මේ 108ක් වූ රෝග සියලු දේ එන්නේ අපි මේ පංචස්කන්ධය අර තුන්දොස් කිපෙන ආකාරයට වාපිච්චෙන් කිපෙන්නේ රාගය ද්වේෂය මෝහය විසම වෙන නිසායි. ඒ අනුව මේ ආදීනව සංඥාවේ ආදීනව මෙනෙහි කරලා ආස්වාදය නිසා අර කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡතාම එන්නේ. ඉතින් ඒක නිසා මේ සියලු රෝග ඵලයන් මේ ඵලවලින් මිදී නිදහස් වෙන නම් අපි ආස්වාදයේ ඉවත් කරන්න ඕන. ආස්වාදයේ ඉවත් කරන්න නම් ආදීනව සංඥාවේ ආදීනව මෙනෙහි කරන්න ඕන. ඒ සඳහායි මේ ඵල විග්‍රහයක් කරලා තියෙන්නේ. ඒ අනුව ආදීනව දැක ආස්වාදය අත්හැරීමයි ආනපාන සති සමාධියෙන් කරන්නේ. ඊළඟට අතමාචානන්ද පහන සංඥා. දැන් මෙතන අධ්‍යාත්මික වශයෙන් මනසෙන් කරගත යුතු දෙයක් ඉදානන්ද බික්කු උප්පන්නං කාම විතක්කං උප්පන්නං ව්‍යාපාද විතක්කං උප්පන්නං විහිංසා විතක්කං. දැන් මේක අර සබ්බාසව සංවරපරියාය සූත්‍රයේ සේවිතබ්බා සූත්‍රයේ ඒ වගේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ සියලු සූත්‍රවල මේක මේ අධ්‍යාත්මික වශයෙන් මනසින් සිදුවෙන අකුසල් තුන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක විග්‍රහ කරලා තියෙනවා. මේ තුනෙන් මිදී නිදහස් වීම තමයි සංඥාවේ ප්‍රහාණය කරනවා කියන්නේ පහන සංඥාවෙන් කරගන්නේ. ඒ අනුව කාම උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති උප්පන්නං විහිංසා විතක්කනුත් ඒ ආකාරයටම නාදි වාසේති පජහති. ඒ අනුව උප්පන්නූපන්නේ පාපකේ අකුසල ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති අයං උච්චිතානන්ද පහන සංඥා. එතකොට මේ සංඥාවේ ප්‍රහාණය කළ යුත්තේ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර. ඒ වෙනුවට අර කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම කියන යහපත් සවිතක්ක සවිචාර ගන්න ඕන. ව්‍යාපාද විතක්ක විචාර වෙනුවට අව්‍යාපාද විතක්ක විචාර සවිතක්ක සවිචාර විහිංසා විතක්ක විචාර අවිහිංසා සවිතක්ක සවිචාර. ඒ අනුව මේ මනෝ සමාචාරම් පහන් කියලා අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ කියපු දෙයමයි මෙතනත් තියෙන්නේ. ඒ නිසා මේ දෙපැත්තෙන්ම මේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, හිංසා විතක්ක විචාර එන්නේ බාහිරින් නෙමෙයි අධ්‍යාත්මයෙන් ඇතුළාන්තයෙන්. ඒ ඇතුළාන්තයෙන් එන දේවල් තමයි බොහොම අමාරුවෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. අර කොහේ හරි වෙන මොන ආකාරයක සක්මංගලත් ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, සක්මංගලත් නිදාගෙන හිටියත් මේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක එන්න පුළුවන්. ඒ එන අවස්ථාවෙන් දැකලා මේ සංඥාව ප්‍රහාණය කළ යුතු බව, මේ ප්‍රහාණය කළා ඒක මිදී නිදහස් වීම තමයි පහන සංඥා. ඊළඟට කතමඤ්ඤානන්ද විරාග සංඥා. මේ සංඥාව රාගය එනවා. මේ රාගය ඉවත් කරන්න පුළුවන් සංඥාව විරාග කිරීමෙන්. ඒ අනුව තමයි ඉදානන්ද භික්ඛුව අරඤ්ඤගතව රුක්මුලගතව කියලා, ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති. මේක සමත විපස්සනා දෙකම හැටියට ආනපාන කරලා මේ රාග විරාග විරාග සංඥාව, සංඥාවේ විරාගය මෙනෙහි කළා රාගය අයින් කරන්න ඕන, සංඥාවේ නිරෝධය මෙනෙහි කළා රෝධ ගැනීම නවත්තන්න ඕන. මේ සඳහා තමයි මේ විරාග සංඥා නිරෝධ සංඥා දෙකේම තියෙන එකම විග්‍රහයක්, විස්තරයක්, එකම ක්‍රියාකාරීත්වයක්. මේක ආනපාන සති සමාධිය. මේක අපි අර සංඥාවේ විරාගය කරන්නේ රාගය ඉවත් කරන්න, සංඥාවේ නිරෝධ කරන්නේ රෝධ ගැසීම නවත්තන්න. මේක තේරුම් ගත්තේ නැත්නම් ආනපාන සති සමාධියක් වඩන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. මෙතන අභිරත සංඥා තුනක් තියෙනවා. ඉදානන්ද භික්ඛු යේ ලෝකේ උපාදාන චේතසෝ අදිත්තාන අභිනිවේශ අනුසය. අදිත්තාන අභිනිවේශ අනුසය, අනුසය උපදින අභිනිවේශ. අර අභිනිවේශ, අර පුඤ්ඤ අභිසංකාරවලින් අපුඤ්ඤ අභිසංකාරවලින් අනින්‍ය අභිසංකාරවලින් අර අභිනිවේශය අනුසය ඉපදිලා අභිනිවේශය හදනවා. ඒ අනුව ලෝකේ උපාදාන, මේ ලෝකයේ තුලමයි මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනින්‍යාභිසංකාර කියන අභිසංකාර තුනම පවතින. ඒ අනුව මේ තේ පජහන්තු විහෙරති අනුපාදියන්තෝ, ඒවා උපාදානය කර නොගත්තාම පින්කමක් කරලා හෝ පව්කම හිතට ආපු වෙලාවක හෝ ධානයක් අනාර්ය ධානයකින් හෝ අනුපාදියන්තු එකෙන් මිදී නිදහස් වීමට මේ සංඥාවේ අනභිරතය මෙනෙහි කරලා අභිරතය හිතෙන් අයින් කරන්න ඕන. ආන පාන සති සමාධිය එකයි. ඊළඟට කතමාචානන්ද සබ්බ සංඛාරයේසු අනිච්ච සංඛාර. මේ සියලු සංකාර, හිතට එන සියලු දේවල් ඉදානන්ද සබ්බ සංකාරයේසු අටියති හරායති දිගුච්චති. මේ කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව, අපේ අවශ්‍යතාව අනුව පවත්වන්න නවත්වන්න ඍෂිසේ මනාපසේ අපිට නවත්වන්න පවත්වන්න බෑ. ඒ සියල්ල නියත ලක්ෂණය අටියති හරායති දිගුච්චති. මේක දිරාපත් වෙලා යනවා, ගෙවිලා යනවා, අර පිළිකුල් බවටපත් වෙනවා, අකමැති බවටපත් වෙනවා. ඒ අනුව අට්ටියති හරායති දිගුච්චති අයං උත්තානන්ද සබ්බ සංකාරයේ අනිච්ච සංඥා. කතමාචානන්ද ආනපාන සති සංඥා ඊළඟට අන්තිම එක. මේක කියලා තියෙන්නේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, රාහුලවාද සූත්‍රයේ. මේ සියලු සූත්‍රවල ආනපාන සති සූත්‍රයේ හැම තැනකම තියෙන ආනපාන සති සූත්‍රයේ මෙතෙන්දි බොහොම කෙටියෙන් විග්‍රහ කරනවා. මේ මුල් පේලි හතර සෝ සතු ආස සති, අර ඔක්කොම කියලා සෝ සතු ආස සති ආසපරි දීගම් ආස සන්තෝ දීගම් පස්ස ආස, මේ කියනවා රසං ආස සන්තෝ සබ්බ කාය පටිසංවේදී. ඒ කායේ කායනුපස්සනාව, ඊට පස්සේ පීටි පටිසංවේදී, පීටි පටිසංවේදී සුඛ පටිසංවේදී, ඒක අර වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්ත සංකාර පටිසංවේදී, චිත්තම් චිත්ත සංකාර පටිසංවේදී අස්සපස්ස ඊට පස්සේ පස්සම් බයං චිත්ත සංකාරම් පස්සම් බයං චිත්ත සංකාරම් චිත්ත පටිසංවේදී අස්සපස්ස ඒක චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මේ සුධම්මානුපස්සනාව අභිප්‍රමෝදයන් චිත්ත සමාදාන චිත්තම් විමෝචයන් ඒක චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මේ සුධම්මානුපස්සනාව අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥාපජහති විරාගානුපස්සී විහෙරති රාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති රාගම් පජහති පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පටිනිසග්ග කියන මේ ආකාරයට ධම්මේසු ධම්මානුපස්සනාව වේලි කීපකින් විතරක් විග්‍රහ කරලා තියෙනවා. මේ ආනපාන සතිමයි. අපි ආනපාන සති මේවා කියවා කියවා සජ්ජායනා කර කර හිතයට හරියන්නේ නැහැ. මේ ප්‍රායෝගිකව අපේ හිතට එන රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති හිතින් උදුරා දමන්නට උපකාර වන ආකාරයට මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සියලු සංඥා මෙනෙහි කළා ඒකේ අනිප්පත්ත අයින් කරන්න ඕන. එකයි ආනපාන සති සමාධිය, එකයි අස්ස පස්ස, එකයි සේවිතබ්බාසවි තබ්බා. මේක තේරුම් ගත්තේ නැතුව මේක නිකම් පිරිතක් හැටියට හරි මන්ත්‍රයක් හැටියට හරි වෙදමාත්‍යාගේ බේත් සීට්ටුව වගේ කියවා කියවා ඉඳලා ලක්ෂ වාරයක් කියුවත් වැඩක් නැහැ. එක වාරයක්වත් කියෙව්වේ නැතත් මේ තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන සංඥාව ආනපාන සති සමාධියට ගලපා බලා වැරදි දේ හිතෙන් අයින් කරලා ඒ වෙනුවට හරි දේ හිතට ගන්නවා නම් ඒක නිවන. ඒ අනුව දුක්ඛිතෝ, බාලෝ, ගිලානෝ, ආබාධිතෝ බවින් මිදී නිදහස් වෙනවා. අර මෙතෙක් මේ පංචස්කන්ධය මේ දුක්ඛන්ධ බොහොම වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි කියලා එකෙන් මිදී නිදහස් වෙන්නට බැරි පුද්ගලයාට පුළුවන් වෙනවා මේ දස සංඥා නිවැරදි ආකාරයට භාවිතා කළොත් ඒ ඒ අවස්ථාවේදී මේකෙන් මිදී නිදහස් වෙන. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය එක්කෙනෙකුට, එක ලෙඩෙකුට, එක හාමුදුරු නමකට පමණක් කියපු දෙයක්, දුන්න ධර්ම යන්ත්‍රයක්, බුද්ධ යන්ත්‍රයක් නෙමේ. මේක හැම දුක්ඛිත වූ, බාල වූ, ගිලාන වූ සියලු පෘථග්ජන පුද්ගලයන්ට අනුගමනය කරන්නට සුදුසු දස සංඥා අදාළ දෙයක්. හැබැයි මේක මාගදී භාෂාවේ මේ පදවැල් නියම නිවැරදි ආකාරයට තේරුම් ගන්න ඕන. ද්වතාවය තේරුම් නොගත්තොත් අපි මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා මොකද්ද කළ යුතු බව තේරුම් ගන්න බෑ. සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕන. නිච්ච බව අයින් කරනකොට යද නිච්ඡං තං දුක්ඛං යන් දුක්ඛං තද නත්තං යන් යද නත්තං ඒතං මම ඒසෝ ආත්මි ඒසෝ මේ අත්තාටි කියන මේ යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒ අනුව නිබ්බිදා කියන තත්වයට නොබැඳෙනවා. නොබැඳීම නිසා අර නන්දි පජහති, නන්දි කියන මේ කැමැත්ත, මේ ආශාව, අවශ්‍යතාවේ ඉච්ච හිතෙන් අයින් වෙනවා. ඒක තමයි භව උදුරා දැමීම කියන්නේ. ඒ නිසා මේ දස සංඥා මෙනෙහි කළ යුත්තේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයට. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ ගිරිමානන්දස දස සංඥා සුත්වා සෝ ආවාදෝ ඨානසෝ පටිප්පස්සම්බති බුද්ධති ජායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසිති. ඒ අනුව මේ සියලු ගිරිමානන්දයන්ගේ මේ සියලු ආබාධවලින් මිදී නිදහස් වන්නට මේ සූත්‍රය, මේ බුද්ධ මන්ත්‍රය, මේ ක්‍රමය මේ ආනපාන සති සමාධියට අදාළව මේ දස සංඥා දස සංඥා මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා අර වැරදි 10ම ඉවත් කරන්න ඕනේ. ඒ අනුව දුකින් විදී නිදහස් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ මේ ආබාධය හරියට තේරුම් ගන්න ඕනේ. මේක සංසාර රෝගය. මේක කාටත් පෘථග්ජන පුද්ගලයන්ට පොදු රෝගයක්. මේ පොදු රෝගයෙන් මේ සංසාර රෝගය නැමැති ආබාධයෙන් මිදෙන්නට බුදුහාමුදුරුව මේ ක්‍රමයක් ක්‍රමවේද පැහැදිලිව කියලා දුන්නා. මේ ක්‍රමවේදය ගායනා කළාට කටපාඩම් කරගත්තට පිරිත් හැටියට සජ්ජායනා කළාට කිසි කෙනෙකුට මේ කෙලෙස් මුල් උදුරා දමන්නට පුළුවන්කමක් නැහැ. මේකේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන මේක කරලා ප්‍රායෝගිකව පිළිපැදලා අපි භාවිතා කළොත් අර දුවතාවේ තේරුම් අරගත්තොත් ඕන කෙනෙකුට මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ සූත්‍රයේ හරය. ඒක දැන් මේක බුදුහාමුදුරුව මේක කිව්වහම ආනන්ද හාමුදුරුව මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්න අයට මේක කියා දුන්නා. මේ දුකෙන් මිදෙන්න බැරි මෙන්න මේකයි, මෙන්න මේ සංඥා දහය, මෙන්න මේ නිවැරදි ආකාරයට භාවිතා කරන්න. ඒ කියන්නේ ආනපාන සති සමාධිය නිවැරදිව මෙන්න මේමයි කරන්න මේක කියා දුන්නා. ඒ අනුව අර ගිරිමානන්දස්සලා මේකෙන් දුකෙන් මිදී නිදහස් වුණා, ආබාධයෙන් මිදී නිදහස් වුණා කියන එකයි
තියෙන්නේ.
පරිඤ්ඤයන්ති කියන්නේ මොකද්ද? පරිඤ්ඤයම් පරිඤ්ඤාතම් පරිඤ්ඤාතන්ති. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන හතර දුක්ඛ, අර දුක්ඛාරිය සත්‍යය තියෙන්නේ පරිඤ්ඤයං පරිඤ්ඤාතං පරිඤ්ඤාතන්ති. සමුදයාරිය සත්‍යය තියෙන්නේ පහතබ්බං පහියන්ති පහයයන්ති. නිරෝධාරිය සත්‍යය තියෙන්නේ භාවේතන්ති භාවේ නැ, ඒක සච්චිකා තබ්බංචි සච්චින් කරෝති. නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍ය භාවේතබ්බං භාවිතාතන්ති භාවයන්ති. දැන් මේක තමයි හතර. දැන් දුක පිරිසිඳ දකින්න ඕන. පරිඤ්ඤයන් කියන්නේ පිරිසිඳ. මොකද්ද පිරිසිඳිනවා කියන්නේ? පිරි අපිරි දෙක හිතේ තියනකම් අපි පිරි තියනවනම් ඇලෙනවා, අපිරි තියනවනම් ගැටෙනවා. පිරි අපිරි තියනකම් මනිනවා. මනින්නේ මොකද? පිරි අපිරි දෙක හතර. මේ පිරි සිඳනවා කියන්නේ පරිඤ්ඤයම් පරිඤ්ඤාතම් පරිඤ්ඤාතම් කියන්නේ මේ පිරි අපිරි ප්‍රියා අප්‍රිය. මේක තමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ මෙම්ම මැනීම. අපි සියලු දේ අල්ලගන්නේ මොකද? ඇහෙන් දකින ප්‍රිය රූප වලට ඇලෙනවා, ඇහෙන් දකින අප්‍රිය රූප වලට ගැටෙනවා. ඒක පිරි සිඳින්න ඕන. පිරි සිඳිනවා කියන්නේ පිරි අපිරි දෙකම සිඳින්න ඕන. දෙකම සිඳ ගමන් හිතේ තියෙන උපේක්ඛාව. අපි ඇලෙන්නෙත් නැහැ ඇලීමෙන් තොරයි, ගැටෙන්නෙත් නැහැ ගැටීමෙන් තොරයි, මනින්නෙත් නැහැ මුලාවෙන් තොරයි. අන්න ඒක නිවනට උපකාර වන හිතේ ඇති වූ පිරිසිඳ දැකීම. එතකොට පරිඤ්ඤයම් පරිඤ්ඤාතන්ති කියන එකේ තේරුම මේකයි. මේ පිරි අපිරි දෙක සිඳින තාක්කල් කීයටවත් දුක්ඛාරිය සත්‍ය තේරුම. මේ දුක්ඛාරිය සත්‍යයේ හේතුව මොකද්ද? දුක්ඛාරිය සත්‍යයේ හේතුවක් කියලා තියෙන ඵලය තමයි දුක. මොකද්ද හේතුව? ප්‍රියාප්‍රිය. ජාතිපි දුක්ඛ. ජාතිය එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි. ජරාපි දුක්ඛ. එක්ක ජරාව ප්‍රියයි එක්ක ජරාව අප්‍රියයි. අර ව්‍යාධිපි දුක්ඛ. එක ව්‍යාධිය ප්‍රියයි, එක ව්‍යාධිය අප්‍රියයි. මරණම්පි දුක්ඛ, එක මරණය ප්‍රියයි, එක මරණය අප්‍රියයි. දැන් මේක කවුරු හරි අහන්න ඉඳ තියෙන කොහොමද ව්‍යාධිපි දුක්ඛ ව්‍යාධිය ප්‍රිය වෙන්නේ කියලා. කොහොමද ව්‍යාධිය ප්‍රිය වෙන්නේ? දැන් හිඟන්නට අර තුවාලේ නැන්නම්, අර ව්‍යාධිය නැන්නම් කොහොමද හිඟන්න ජීවත් වෙන්නේ? ඈ හිඟන්න ජීවත් වෙන්නේ මර තුවාලේ වෙන්නලා, තුවාලේ බැඳගෙන. තුවාලේ තියෙනකන් හිඟ කෑහකි නැන්නම් බෑ. ඒ නිසා හිඟන්නගේ තුවාලේ හිඟන්නට ප්‍රියයි. ඒ වගේම ජරාපි දුක්ඛ. ජරා කියන්නේ මේ දිරා යන, ජීර්ණ වෙන, දිරාපත් වෙලා යන දේ. මේ අපි ගම්මුකෝ දැන් ඔය කසිප්පු කියලා. කසිප්පු තමයි ජරා. දැන් අර කසිප්පු වෙන මිනිහට අර කසිප්පු බොහොම ප්‍රියයි. ඒක ප්‍රිය වෙනකන් ඒ පුද්ගලයාට ඒකේ දුක උරුම වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ ප්‍රිය අප්‍රිය බව තමයි සියලු මිනිසුන්ට දුක උරුම වෙන්නට ඒක ඊගාවට කියලා තියෙනවා. අර පියෙහි විප්‍රයෝගෝ අපියෙහි සම්පයෝගෝ. මේ දෙකම නිසා තමයි ඇලිමයි ගැටීමයි ඇති වෙන්නේ, මුලාව ඇති වෙන්නේ. මේක හොඳට තේරුම් ගත්තොත් මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එකේ කිසි තැනක බුදුහාමුදුරුව දුක හේතු ඇටියට ඉදිරිපත් කළා නැහැ. හේතුව මොකද්ද? පිරි අපිරි අට තැනක පියන්න යොදලා තියෙනවා. ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා, මරණම් පිදුක්කා හතරයි, පියෙහි විපයෝගෝ අපියෙහි සම්පයෝගෝ හයයි. යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්කා අටයි. මේ අටම පරිවර්තකයෝ කපලා අයින් කළ දා. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා කියලා තියෙනවා. ඉතින් කොහොමද චතුරාර්ය සත්‍ය පිරිනිවන් දකින්නේ? මේ දුක්ඛාරිය සත්‍ය පිරිනිවන් දකින්නේ. මෙතනම තමයි පළවෙනි තැනටම ඇනේ ගහලා සම්පූර්ණ මේ සිංහලෙන් මේ ඉගෙන ගන්න ඔය සියලු හාමුදුරුවන්ගේ ලාම් පාසල්වල සියලු මිනිසුන්ට උගන්වලා තියෙනවා. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. බුදුහාමුදුරුවෝ එහෙම කිසි දවසක කාටවත් කිව්වේ නැහැ මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ දුකට හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි පිරිය, ප්‍රිය බව, අප්‍රිය බව. මේ ප්‍රිය බව, අප්‍රිය බව තියෙන තාක්කල් මේ දුක හේතුවක් තියෙන නිසා ඒ දුක උරුම වෙනවා. හේතුව අයින් කළොත් පරිඥාතම් පරිඥේකුවේ පිරිසිඳ දැක්කොත් ප්‍රිය අප්‍රිය දෙකම අයින් කරන්න ඕන, උපේක්ෂා සිතින් කටයුතු කරන්න ඕන. ඒ අනුව දුක දුක්ඛාර සත්‍ය අවබෝධ වෙනවා. මේකයි කිව්වේ බුදුහාමුදුරුවෝ. නමුත් දැන් ওই සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙන දේ සම්පූර්ණ දැන් ඔය බටහිර ලෝකයට මේ කතාව ගියා. මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඒ ගමන බටහිර ජාතියින් කිව්වා මේ බුදුදහමේ කියලා තියෙන්නේ මේ දුක පිළිබඳව විග්‍රහයක්, මේ දුකේ ගැලෙන එකක්, මේ එහෙම එකක් බුදුහාමුදුරුවෝ නොකියූ දෙයක්. මේ පරිවර්තකයෝ සම්පූර්ණම ලෝකයටම ප්‍රකාශ කළා ඔය වැරදි පරිවර්තන නිසා. එනිසා බුදුදහමේ නියම හරය සම්පූර්ණයෙන්ම සහ මුලින්ම විනාශ කළා, විනාශ වුණා. ඒකයි ඉන්නේ. ඔව්, ප්‍රියාප්‍රිය බව. දැන් අර නිච්ච බව, ඒ ප්‍රිය බව, අප්‍රිය බව. ඔය අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥාපජාති කියන්නේ ප්‍රියාප්‍රිය බව තුන් ආකාරයකට අයින් කළා. හිතෙන් පරිඤ්ඤයම්, පරිඤ්ඤාතම්, පරිඤ්ඤාතන්ත. දැන් කෙලෙස් කියන්නේ මොනවද? ඒක පොදු වචනයක්. දැන් මෙහෙමයි, ඊට වඩා ගැඹුරින් අපි ඇහෙන් දකින රූපය ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. හරිද? ඒක කෙලෙස් නෙමෙයි. තාම කෙලෙස් හටගන්න මුල, ඒක රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. මුලයි අපි හොයලා මුලින්මයි කපන්න ඕන, මුලයි අයින් කරන්න. ඒක නිසා කෙලෙස් කියන්නේ නැවතත් ඵලයක්, මුලක් තියෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම අපි ඒ රූපයට ප්‍රිය වෙනවන. එකට කියනවා වේමත්තතාව. වේමත්තතාව නිසයි චන්ද්‍රාගේ, ඒ නිසයි කෙලෙස් අර කිලුටුවෙන්. දැන් කෙලෙස් කියන්නේ මේ කිලුටු වීම. කුණු කිලුටු කෙලෙස් කියන එකේ තේරුම ඵලයක්. ඒක හිතක ඇතිවන අඳුරක්. නමුත් මේ අඳුර කියන එක සකස් වෙන එකක්, හදාගන්න එකක්, අලුතෙන් ප්‍රභවය වෙන එකක්, නිර්මාණය වෙන එකක්. මේ නිර්මාණය වෙන්නේ අර ඇහෙන් දැක්ක රූපෙට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජ වේදනා වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය සම්භවಂತಿ. අන්න සම්භවಂತಿ කියන தത്വයට තමයි කෙලෙස්. ඉතින් ඉස්සෙල්ලා මේ කෙලෙස් සකස් වෙන ආකාරයයි විග්‍රහ කරන්නේ. එතකොට සකස් වෙන ආකාරය මුලටම එන්න ඕන. මොකද මුල හේතුව පටිච්ච. පටිච්ච කියන්නේ නැවත අර කියන ප්‍රිය අප්‍රිය භාවයටයි ඉච්ච පටිච්ච වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඉච්ච නිච්ච වුණොත් තමයි ප්‍රිය අප්‍රිය දෙකට ඇලෙන්නේ ගැටින්නේ. ඉච්ච අනිච්ච කළොත් ප්‍රිය අප්‍රිය දෙකම හිතෙන් අයින් වෙනවා. ඒ අනුව පටිච්ච වෙන්නේ නැහැ න පටිච්ච. ඒ අනුව අර චක්කු විඥානය උපදින්නේ නැහැ, වේදනාව සංඥා මේ කිසි දෙයක් උපදින්නේ නැහැ. ඒ අනුව නිරෝධ වෙනවා. ඒ අනුව නිදහස් වෙනවා. ඒ අනුව හිත පිරිසිදු වෙනවා. ප්‍රිය අප්‍රිය නිසාමයි මේක මේ බුදුදහමේ තියෙන ගැඹුරුම දේ තමයි තේරුම් ගන්න ඕන. සියලු පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. මේ ප්‍රිය දේ සහ අප්‍රිය දේ අතර සංසන්දනය කරලා මනිනවා. මම ඒකනේ අර උදාහරණයක් පෙන්නුවේ අර කේක් කෑල්ල, අර ගේට්ටුව. මේ සියලු දේ දැන් ප්‍රිය අප්‍රිය අතර මැනීමක් කරන්න. මේ මැනීම තමයි හැම දුකකටම හේතුව, හැම වරදකටම හේතුව, හැම කිලුටු වීමකටම, කෙලෙස් භවකටම ඇතිවීම. හැම භවම රාග භව, ද්වේෂ භව, මෝහ භව තුනම උපදින්නේ මේ පිරි අපිරි දෙක සිඳින්නට නොදන්නාකම නිසායි. දැන් ඔය පිරිසිඳ දකින්න පටන් ගත්ත ගමන් මේ තෙන් උපේක්ඛා, උපේක්ඛාව කියන්නේ සම්මා සමාධි. දැන් ඕකත් පදපරම විදිහට මේ තද ගතිය. අට්ටි කියන්නේ මොකද? තද ගතිය. අට්ටික සංඥාව කියන්නේ මේ තද ගතිය. තේරුණාද? ඇට නෙමෙයි. අර දැන් ඔය පස්සේ කාලෙක සාහිත්‍ය කතාවක අර දත්තෙන් දත් දැකලා අට්ටික සංඥාව වැඩුවයි කියලා තියෙනවා. ඒකත් පදපරම ගතිය. තේරුණාද? මේ නිච්ච සංඥාව අයින් කරන්න බැරි කම තමයි මේ අට්ටි යති හරා යති දිගුච්චති කියන එක බොහොම පැහැදිලිව තව බොහෝ තැන්වල ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. අන්න ඒකයි. අස්ති නෙමෙයි මේක, අට්ටි. තද ගතිය. නෑ. දැන් අනිමිත්තානුපස්සී විහෙරති නිමිත්තම් පජහති කියන්නේ රාග නිමිත්ත, ද්වේෂ නිමිත්ත, මෝහ නිමිත්ත. රාග නිමිත්ත චක්කුම් නිමිත්ත, සෝත නිමිත්ත, ගාන නිමිත්ත, යුවා නිමිත්ත, කාය නිමිත්ත, මනෝ නිමිත්ත හැටියට එන්න පුළුවන්. ඒ රාග, ද්වේෂ, මෝහ නිමිත්ත තමයි පජහති. අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඒවා යහපත්. ඒවා ඇතුළට ගන්න. ඒක ඇතුළට ගත්තේ නැත්නම් අර පිට කරන වැරදි එක පිට කරේ නැත්නම් ඒ කාන පාන සති සමාධියට අදාළ වෙන්නේ නැහැ. ඒවා අනත් හැටියටම නෙහි කරන්න, මේ අනිත්‍ය හැටියටම නෙහි කරන්න බෑ. ඒවා අනත් හැටියට. ඒවා මේ ක්‍රියාකාරකම් කරන එක අනත්තයි. අත්ත අනත්ත කියන එකේ තේරුම අත්ත කියන්නේ මමත්වයෙන් අසුනායි මගේ ඇහැ කියලා ගන්නවා. තේරුණාද? ඒක නිසා දැන් මේ ඒක බුද්ධ දේශනාවේ ඔය චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන මේ ඉන්ද්‍රිය හය ආයතන හයක් ඌ ගමම අත් සංඥා. ඒ අත් සංඥාව ඉවත් කරන අනත් සංඥාව තමයි මෙනෙහි කරන්නේ. පංචස්කන්ධය නිච්ච සුඛ අත් හැටියට ගන්න. රූපං නිච්ච, වේදනා නිච්ච, සංඥා නිච්ච, සංකාර නිච්ච, විඥාන නිච්ච. ඒක අර චක්කුසෝත ගාන නිමිති අත් සී ගන්න. ඒක නියතිය. ඒක ධර්මතාවය. ලැජ්ජා බය ඇති කර ගන්න ඕනේ. මේක මේක අපි අපි කොච්චර කොහොම ප්‍රිය බව දන්න මේක ගෙවිලා විනාශ වෙලා අපි බලාපොරොත්තු අල්ලගත්ත දේ හරා යති. අපි හැර යනවා. දිගුච්චති මේක පිළිකුල් බවට, දිරා යන බවට, නොකැමැති බවට පත් වෙනවා. අට්ටියති මේක තද කොච්චර තදින් අල්ලගත්තත් යති. මේ වචන තුනේම තියෙන අට්ටි යති හරා යති දිගුච්චති අපේ අපේ කැමැත්තට අනුව පවතින හැකි යති. විඥාන ඥාන ප්‍රඥා විඥාන ඥාන ප්‍රඥා. දැන් විඥාන කියන්නේ විකුත්ති වූ ඥානය, විසම වූ ඥානය, විවිධ ත්‍ත්වයට පත් වෙන ඥානය, වෙනස් වෙන ඥානය, අපිට කැමතිසේ පාත්තන්නට බැරි ඥානය, පැවැත්මට උපකාර වෙන ඥානය, මේ රිය ගමනට උපකාර වෙන හේතු වෙන ඥානය විඥාන. ඥාන දෙපැත්තටම හොඳට හෝ නරකට හෝ. ඥානෙන් හොඳ වැඩත් කරන්න පුළුවන්, නරක වැඩත් කරන්න පුළුවන්. හැබැයි ඥානයට එන්න ඕන පඤ්ඤා කියන්නේ ප්‍රකෘති වූ, පරම පවිත්‍ර වූ, පිරිසිදු වූ ඥානය. තුන. එතකොට අරක විකෘති වූ ඥානයක්, මේක ප්‍රකෘති පිරිසිදු පරම පවිත්‍ර පිරිසිදු ඥානය. දැන් පෘථග්ජන පුද්ගලයේ තුල වෙලාවකට විඥානය තියෙනවා, වෙලාවකට ඥානය තියෙනවා, තව වෙලාවකට ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඔය තුනම ආයි වෙනස් වෙනවා. අර ප්‍රියදේට ඇලුන ගමන්ම ප්‍රඥාව නැති වෙලා විඥාණයෙන් කටයුතු කරනවා. ඒ වගේම යම් ආකාරයකට මේ ධර්මයක් බණක් ඇහුවාම ධම්මචක්කුම් උදමේ දහම් මැස මතුවන ගමන්ම අර විඥාණය අයින් වෙලා ප්‍රඥාවත් මතුවේ. ආයතනයක් ඇති වෙනවා. එනිසා පෘථග්ජන පුද්ගලයෙක් ගාව මෙහෙම මෙහෙම මේක මේ තුනම විඥානය, ඥානය, ප්‍රඥාව කියලා. නමුත් අර ආර්ය තත්වයට පත් වුණාම දස්සනේන සම්පන්න වුණාම, දස්සනේන සම්පන්න වුණාට පස්සේ මේ දැක්ම දෘෂ්ටිය ඉවත් වුණාට පස්සේ මේ විඥානය කියන එක වැඩක් නැති එකක්, හරයක් නැති එකක්, හොඳක් නැති එකක්, මේක අර දුකට හේතුවක් බව දැනගත්ත ගමන් විඥාණයෙන් පුළුවන් තරම් හැම වෙලාවෙම ඉවත් වෙන. එයන්ම ඥාණයෙන් කටයුතු කළ ප්‍රඥාව මතු කරගන්නවා. ආර්යයන් වහන්සේ මගඵල ලැබුවට පස්සේ සියලු දේ කරන්නේ ප්‍රඥාවෙන්. පෘථග්ජන පුද්ගලයා මගඵල නොලැබූ අසුතවත් සියලු දේ කරන්නේ විඥාණයට ආහාර හොයාගන්න. එකයි වෙනස. මොකද්ද මොකද්ද මොකක් දැක්කහමද? ප්‍රිය රූපයක්. ප්‍රිය රූපයක් විතරක් නෙමෙයි, ප්‍රිය රූපයක් දැක්කහම අර පිරිබව සිඳින්න ඒ ප්‍රිය රූපේ අසුභානුස්සතිය වඩන්න ඕන. අප්‍රිය රූපයක් නිච්ච වුණාම, තරහකාරයා නිච්ච වුණාම අපි වඩන්න ඕන මොකද්ද? මෙත්තානුස්සතිය. ඒ තරහකාරයත් නිච්ච වෙලා අර ප්‍රිය රූපයක් නිච්ච වෙලා, අර මැනීමත් මානියත් නිච්ච වෙලා, තුනම නිච්ච වෙනවා. මේ නිච්ච වෙනකොට ඔය පංචස්කන්ධයම උපාදානය කරගන්නේ තුන් ආකාරයකින් මේ නිච්ච වූ සුඛ වූ අත්ත වූ තත්වයේ යටතේ. ඒකයි කිව්වේ රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා සංකාර විඥාන පහම නිච්ච වෙලා තියෙන්නේ පෘථග්ජන තුද්දේ තුර අර තරාකාරයත් නිච්ච වෙලා. එයන්වත් අපිට තේරුනේ නැතුවට මේ දෙවෙනි වේසයෙන් ওই පංචස්කන්ධය අපි උපාදානය කරගෙන තියෙනවා. ඒකෙනුත් මිදී නිදහස් වෙනවා. ඒක අර අපිරි පිරි අපිරි දෙකම අපි සිඳින්න ඕන මේ නිච්ච බව අයින් කරන්න ඒක සඳහා අනිච්ච අනුපස්සනා කරන්න ඕ. නිච්ච සුඛාත්ත කියන මේ තුන හිතකම ඇති වෙන දෙයක්. වෙන කොහෙවත් ඇති වෙන්නේ හිතෙන්මයි අයින් කරන්න ඕ. වෙන කොහෙන්වත් අයින් කරන්න බෑ. නිච්ච සුඛාත්ත තියෙන තාක්කල් ඒ පුද්ගලයා උපාදානය කරගන්නවා, අභිනන්දනයෙන් කටයුතු කරනවා. ඒ උපාදානය කරගත්ත හැම දෙයක්ම ගෙවිලා විනාශ වෙලා තමන්ට කැමති දේ ප්‍රිය මනාපසේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා බාබු විනා බාබු. ඒක ධර්මතාවය. ඒක නිසා අර උපාදානය කරගත්ත නැති වෙලා යනකොට විපරිණාමයට පත් වෙනකොට මොකද වෙන්නේ? දුක උරුම වෙනවා, දුකින් වෙනවා, දුකයිටි වෙනවා. අපි ඒක අර නිච්චසේ සුඛසේ අත්තසේ දැක්කේ නැත්නම් ඒකේ අනිච්ච බව දුක්ක බව අනත්ත බව දැනගත්තොත් දැකගත්තොත් තේරුම් ගත්තොත් ඒක පරිහරණය කරනවා. උපාදානය කර ගැනීම සහ මුලින්ම හිතෙන් අයින් කරනවා. හිතෙන් උපාදානය කරගන්න ඔය තීච්ඡාව. දැන් මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන දෙකේ වෙනස තේරුම් ගත්තේ නැති එක තමයි මේකට හේතුව. අර ප්‍රිය බව සහ අප්‍රිය බව ඇති වෙන්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගන්න නිසායි. පංචස්කන්ධය වෙනම තේරුම් ගත්තොත් පංචස්කන්ධය පරිහරණය නොකර බුදු කෙනෙකුටවත් ජීවත් වෙන්න බෑ මොහොතක්වත්. අපි දැන් වතුර ටිකක් බොනවා නම් අපි මොනවද මේ බොන්නේ? පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආපෝ තේජෝ ආයෝ පඨවි කියන රූප අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ බොනකොට ඇති වෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධයම නාම රූප ඇටියට අපි පරිහරණය කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක මම කොට මගේ කොට අර විෂයාකාර වූ සක්කාය දිට්ඨියෙන් උපාදානය කර ගැනීමයි වැරද. ඒ නිසා මේ උපාදානයයි හිතෙන් අයින් කරන්න ඕනේ. අර පිරි අපිරි සිඳලා පිරි අපිරි සිඳ ගමන් උපාදානය සිඳිනවා. එකයි දුක්ඛාරිය සත්‍ය. කාම විතක්ක විචාර කියන්නේ ඒක විතරක් හරියන්නේ නැහැ. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර තුනම තියෙන්න ඕන. දැන් අපි දැන් ඔන්න ඇහෙන් ප්‍රිය ලස්සන රූපයක් දැක්ක කවදාහරි ඒ ප්‍රිය ලස්සන රූපේ මං කියවන අර කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා වගේ ඇතුළට ගත්තා කියලා චිත්‍ර සංතානේ ඔක තැන්පත් කරා. ඒක එළියට අරන් බල බල අපි මෙනෙහි කරනවා, රෝද ගන්නවා, රවු ගන්නවා. ඒක මොකද්ද? කාම විතක්ක විචාර. කය රමණය කරනවා, කාය රමණය කරනවා. ඒ ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය දිවකය ඔය හැයෙන්ම ගත්ත ඒවා අපි ගාව ඔය චිත්‍ර සංතාන ඒවා ප්‍රියයි, ඒවා හොඳයි. දැන් අපි අපි හිතමුකෝ අපි ඔන්න මොකක් හරි එකපාට බඩගින්නක් එනවා. බඩගින්න ආපු ගමන්ම අපිට සිහිපත් වෙන එකපාරටම අපි කැමති කෑමක්. එකපාරට මතක් වුණ ගමන් මොකද අපි අර බඩගින්න නිසා වෙන්නේ? අර කාම විතක අර ප්‍රිය කෑම කෑමේ ආසාවකින් රවුම් ගන්නවා. හිතෙන් කොහෙද තියෙන්නේ, කොහෙද ගියන්න ඕන, අරයට කියලා ගෙන්න ගන්න ඕන, අහන්න ඕන, හොයා ගන්න ඕන. මේ ඔක්කොම කාම විතක විචාර. ඒ ප්‍රිය බව එක ඇහැපිනවන්න, එක කයපිනවන්න, එක නාසය පිනවන්න, එක දිව පිනවන්න, කය පිනවන්න, මන පිනවන්න කරන සියලුම දේ කාම විතක්ක විචාර. ඊට පස්සේ ව්‍යාපාද විතක්ක විචාර කියන්නේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. අපි අර අකමැති, අපිට නොගැලපෙන, අපිට නොපෑහෙන, අපිට නොසීහෙන, අපිට විරුද්ධ දේ පිළිබඳව අපි වෙන් කළා, අයින් කළා, අස් කළා. ඒකෙන් පුළුවන් තරම් ඉක්මනට අර ගැටීමක් ඇති කරගන්න කටයුතු කරන එක දෙවෙනි පැත්තේ ව්‍යාපාදය. ඒක කියන්නේ ඒක වැය වෙන පැත්ත ඒක පහළට යන පැත්ත ඒක අපි අපේ හිතේ ගැටුමක් ඇති වෙන දේ ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක විචාර කියන්නේ අපි අපේ ඒ ක්‍රියාකාරකම් නිසා යම් කෙනෙකුට හිංසාවක් ඇති වෙනවා නම් කරදරයක් විහේසා විහේසනවා නම් ඒ අපි අපේ ක්‍රියාකාරකම් සිටිවිල්ල නිසා කාට හරි අයහපතක් අවඩක් අසාධාරණයක් කිංගයක් හිංසාවක් වෙනවා නම් ඒක විහේසා ඒ තුනම වැරදි ඒවා විතක්ක විචාර එවන් මිදි නිදහස් වීම අර අභිජ්ජාවෙන් එහෙම නැත්නම් කාම විතක්ක විචාර වලින් වෙන්වීම නෙක්කම්ම සවිතක්ක සවිචාර විරුද්ධ පැත්තේ වචනේ මොකද්ද නෙක්කම්ම සවිතක්ක සවිචාර කාමේ විවිච්ඡ පාපේ අකුසල ධම්මේ සවිතක්කං සවිචාරා ඒ නිසා ඒවා අපේ හිත පිරිසිදු වෙන දේ සවිතක්ක සවිචාර විතක්ක විචාර කිලුටු වෙන දේ ඒ වගේම දැන් අර ව්‍යාපාද විතක්ක විචාර අව්‍යාපාද කියලා කියනවා නම් අනිත් පැත්ත කිව්ව හැකි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සවිතක්ක සවිචාර ඒ වගේම විහිංසා විතක්ක විචාර වෙනකොට අවිහිංසා අපි ඒ හිංසාවෙන් හිංසා කිරීමෙන් විහෙසෙන් වෙන් වෙලා අත්තරිනවා පිරිසිදු විතක්ක ඇතුව යහපතක් සිතක් ශාන්තියක් සානයක් කරන සත්‍ය ක්‍රියාවක් කරලා ඒ අයටත් යහපතක් කරන්න ඒක අවිහිංසා සවිතක්කං සවිචාර මේ ආනපාන මේ දෙපැත්ත මේ දුවතාව අපේ හිතට කාම විතක්කයක් විචාරයක් ආවොත් අපි වහම අනිත් පැත්ත නෙකම්ම සවිතක්ක සවිචාර ගන්න ඕනේ අපේ හිතට අර තරහක් වෛරයක් ක්‍රෝධයක් ආවොත් ඒක ව්‍යාපාද විතක්ක ඒ වෙනුවට වහම මෙත්තානුසතිය වඩන්න ඕනේ ඒක සවිතක්කං සවිචාර අපේ හිතට අර කාට හරි හිංසාවක් කිංගයක් ආවදක් අසාධාරණයක් බාධාවක් කරන්න එනවනේ වහම අපේ හිත පිරිසිදු කරගෙන එයාටත් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සානයක් වේවා වගේ ඒක අවිහිංසා සවිතක්කං සවිචාර මේක ආනපාන මේක ආනපාන සති සමාධිය මේක තීන සුචරිතය සහ තීන දුෂ්චරිතය මේකමයි තේරුම් ගන්න ඕනේ ඔය ඉතින් යටි හිත අරවා මේවා කියනවා හිත කියලා වචනයක් මාගදී භාෂාවේ නැහැ පාවිච්චි කරලා නැහැ චිත්ත සන්තානය සන්තන්පත් කරන තැනක් තියෙනවා අපි මේ ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන් මේ සංසාරේ කල්ප කාලාන්තරයක් අපි යටි හිතේ තැන්පත් කරගෙන තියෙනවා මනෝ මේකයි තේරුණාද දැන් අපි සමහර විට ආත්ම හතරකට පහකට ඉස්සෙල්ලක් මේ මනෝමයකයේ චිත්තසංතානි යම් යම් දේවල් තැන්පත් කරගෙන තියෙනවා. සමහර විටක අපි එකපාරට පාර යන පුද්ගලයෙක් දැකලා අපි කියනවා මේ පුද්ගලයා මම කවදා හරි දැකලා තියෙනවා. එක්ක මගේ ප්‍රිය මනාප වූ මිතුරෙක් විදියට, එක්ක හිතවතෙක් විදියට, එක්ක සතුරෙක් විදියට. දෙපැත්තෙම. ඒක මේ ආත්ම නෙමෙයි. ඒක කොහෙද තිබුණේ? අර චිත්තසංතානි තියෙන එක අලුතෙන් පීරලා එළියට ගන්න. මේ පීරලා එළියට ගන්න පණාවක් තියෙනවා. මොකද්ද මේ පණාව? කල්පනා. සංකල්පනා. වචන තුනක්. සං කියන්නේ දැන්පත් කර අතීතේ. කාලයක් අතීතේ. ඒක දැන් පණාවෙන් අර චිත්තසංතානෙන් පීරලා ඇතුළට ගන්නවා. දැන් අපි හිතමුකෝ අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා අපේ කවුරු හරි එක්කෙනෙක් දැක්කා මෙයා පිටරට ගියා එකපාරට දැන් එයාගේ නම අපි දන්නවා එයාගේ රූපය දන්නවා ස්වභාවය දන්නවා ඔන්න අවුරුදු 15කට පස්සේ දැක්කා දැන් මේ දැක්ක පුද්ගලයා කොහෙන්ද අපි මේ මට මේ අර ගුණදාස එක්ක මේ ප්‍රේමලත් මෙහෙම කියලා ගන්නෙ අර කල්පනා අර අපේ හිතේ චිත්තසංතානි අර තැන්පත් කරපු දේ අපි පීරලා ඇතුළට ගන්නවා. අය පණාව තියෙනවා. ඒකයි සංකල්පන. ඒ මනාවෙන් පීරුවේ නැත්නම් කොහොමද අපි දන්නේ මෙයා මේ එකපාරට මේ නමත් ඔක්කොම දන්නවා. ඔක්කොම දන්නවා. මේක සම්පූර්ණම මනෝකාය කියලා වචනයක් නැහැ. මනෝමය කාය. මනෝ මයකයි. දැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ කුරා කූඹියගේත් මිනිහෙකුගේත් දෙවියෙකුගේත් භූතයෙකුගේත් පෙරේතයෙකුගේත් කයවල් තුන කාය තුනක් තියෙනවා. කය නෙමේ කාය තුනක්. එකක් මේ මස්ලේ ඇට නහර සහිත වූ කරජ කාය. ඒ ඊට යටින් ඇතුලේ තියෙනවා සිව් වූ මනෝමය කාය. ඒක අපිට පේන දෙයක් නෙමෙයි. මනෝමය කාය කවදක්වත් මැරෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. මනෝමය කාය තුල තමයි සියලුම කර්ම බීජ කෙලස් බීජ ගොඩ ගැහෙන්නේ එකතු වෙන්නේ රැඳෙන්නේ එකතු වෙන්නේ. තුන්වැනි කායක් තියෙනවා චිත්තජ කාය. මේ මනෝමය කායේ තියෙන මේ කර්ම බීජ අරගෙන අලුතෙන් කූඩුවක් හදන්න උපකාර වෙන්නේ චිත්තජ කාය. දැන් මනෝමය කායේ එකම කර්ම බීජයක්වත් එකම උප්පත්ති බීජයක්වත් නැත්නම් චිත්තජ කායට වැඩක් තියෙනවද? කර්ජ කායක් හදන්න පුළුවන්ද? බැ. අන්න අරහතුන් වහන්සේ. හැබැයි අරහතුන් වහන්සේගෙන් දැන් අපිට කර්ජ කායේ පේනවා. හැබැයි ඒ කර්ජ කායේ පෙවුනට ඒ කර්ජ කාය තුල තියෙන මනෝමය කායේ එකම කෙලස් බීජයක්වත් නැහැ. එකම විඥාන බීජයක්වත් නැහැ. එකම කර්මජ බීජයක්වත් නැහැ. එතකොට දැන් අපිට පිටින් පේන්නේ නැහැ මොකක්වත්. හැබැයි ආයි මේ කර්ම බීජ නැතිකොට ආයි උපතක් ලබන්න බෑ. ඒක තමයි කිව්වේ අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. නත්ති දානි පුනබ්බව. දැන් අර මනෝමය කායේ කර්ම බීජ තියෙන පුද්ගලයා යායන් තන්නා පුනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි. අභිනන්දනයෙන්ම කැමැත්තෙන්ම තව තවත් එක දිගටම එක යායටම පුන පුනා බව බිහි කරගන්නවා. කර්ම බීජ සකස් කරගෙන එකතු කරගෙන ගොඩ ගන්නවා. ඒක තමයි අර ඒක තමයි අර විඥානයේ අවශ්‍යතාවය. මේ කාගේ අවශ්‍යතාවයට මේ කර්ම බීජ එකතු කරන්නේ? විඥාණයට ඕන. මේ විඥානය මැරිලා ගියාම ඊගාවට අලුත් විඥානයක් සහතික වශයෙන් ඉතුරු කරගන්න නැවත විඥානයක් සකස් කරගැනීමේ අවශ්‍යතාවයක් විඥානයට තියෙනවා. ආය විඥානයට පදිංචි වෙන ගයක් හදාගන්න අර කර්ම බීජ නැත්නම් ආය විඥානයට පදිංචි වෙන ගයක් හදන්න බෑ. ඒක නිසා විඥානය මැරිලා යනවා. ඒකයි වෙන්නේ. ඒක බීජ සූත්‍රය කියන්නේ දැන් එකම බීජයක් තියෙන ඒක බීජ සූත්‍රය කියලා තියෙන ත්‍රිපිටකයේ සූත්‍රයක්. අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයා ඒක බීජ කියන தത്വෙ ඉන්නේ. ඔව් ඒක මේ ඒ පුද්ගලයා මේ අර මුදුතරයි කියන එකේ තේරුම ඒ පුද්ගලයාගේ ඕලාරික බව ඇත්තෙම නැහැ. දැන් තියෙන සියුම් මුද්දු බව. දැන් ඒ පුද්ගලයාට යන්න තියෙන ස්ථාන තියෙනවා 4 2 6 7. ඒක බීජ සූත්‍රයේ ස්ථාන 7ක් තියෙනවා. එක්ක ඒ අනාගාමී පුද්ගලයා ඒක බීජ තත්වයට පත් වූ පුද්ගලයා ඒ බව උදුරලා දාලා අරහන්ත භවෙන් මේ සංසාර ගමන සෞපදිශේෂ පරිනිබ්බාණයෙන් ඉවත් කරන්න ඉවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට සුද්ධවාස 4ක් තියෙනවා. අය අර අරූපී ධ්‍යාන වඩලා නම් ආකාශ සංඥායතන, ආකින්ඥායතන, විඥානඤ්ඤතන, නියෝන් සංඥා. ඒ අනුව සුද්ධවාස 4ේ තනක් ගයක් බිමක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ ඉතුරු කාලය ගෙවලා යන්න පුළුවන්. ඒ අරූපී ධ්‍යාන ලැබලා තියෙන අනාගාමි ඵල ලාභියට අරහත් ඵලයට පත් උනේ නැත්නම් මේ අරූපී ධ්‍යාන වඩලා නැත්නම් මේ පුද්ගලයා අරහන්ත භවට පත් වෙන්නත් මේ පුද්ගලයා තව භව උදුරා දැම්මේ නැත්නම් එක බීජයක් විතරක් තියෙනවා නම් හැබැයි අර සුද්ධවාස හතරට යන්නත් බෑ. අරූපී ධ්‍යාන ලැබලා නැත්නම් ඒ පුද්ගලයා ධ්‍යාන නොලබා අරූපී ධ්‍යාන නොලබා අනාගාමී ඵලයට පත් වුණු පුද්ගලයා. ඒ පුද්ගලයා මේට අර සුද්ධවාස හතරට යන්න බෑ. අරහන්ත ඵලයට පත් වෙන්න බෑ. හැබැයි ඒ පුද්ගලයාට කොහෙවත් කාම ලෝකයක රූප ලෝකයකට එන්නත් බෑ. අර බීජයක් තියෙනවා, ඒක නිසා නිවන් දකින්නත් බෑ. ඒ පුද්ගලයා සසංකාරික අන්තර්භවික ඝන අනාගාමි ගන්ධබ්බ කියන තත්වයට පත් වෙනවා. සසංකාරික. එහෙම නැත්නම් අසංකාරික අනාගාමි ගන්ධබ්බ බවට පත් වෙනවා. ඒ අනාගාමි ගන්ධබ්බයත් දෙආකාරයි. එක්ක සසංකාරික, එක්ක අසංකාරික. සසංකාරික අනාගාමි ගන්ධබ්බයන්ට පුළුවන්කම තියෙනවා මේ යම් ආහාර කොටසක් අර පැවැත්ම සඳහා ලබා ගන්න. අසංකාරික ගන්ධබ්බයන්ට එහෙම ආහාර කොටසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි දැන් අපි මේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පවත්වනකොට මේ සූත්‍රයක් තියෙනවා, මහා බ්‍රහ්මායු සූත්‍රය. මේ මහා බ්‍රහ්මායු සූත්‍රයේ තියෙනවා බුද්ධ පූජාව පැවැත්වුවාම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන දෙයක්. හරකෙක් වතුර බොන වෙලාව මේ බුද්ධ පූජාව විවෘත කරලා බුද්ධ පූජාව තියන්න ඕන. ඇයි ඒ එහෙම තියන්න කියලා තියෙන්නේ? ඒක වර්ණ ගන්ධ රස ඕජා ආහාර කොටගත හැකි කොටසක් ඉන්නවා. ඒ කවුද? සසංකාරික අනාගාමි අර ගන්ධබ්බ පිරිස. ඒ අය බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයන් හැටියට, දරුවන් හැටියට සමා නම් කරලා තියෙන්නේ මහා බ්‍රහ්මායි සූත්‍ර. ඉතින් ඒ අයට අයිතියක් තියෙනවා බුදුන් වෙනුවෙන් අපි පූජා කරන දේ ඒ සසංකාරික අනාගාමි ගන්ධබ්බ කියන පිරිසට ආහාර කොට ගන්නට පුළුවන්. ඒ අය මේ පැවැත්ම තුල, තලය තුල බොහෝ ඉන්නවා. ඒ අයට ඕන වෙලාවක ඇවිල්ලා අපි ඒ අයට හිමි වෙන කිසිම දෙයක් ගන්න බෑ. ගන්නෙත් නැහැ. එයා ගන්නේ එකම දේ, අපි බුද්ධ පූජාව හැටියට පූජා කරන දේ. ඒක නිසා අපි බුද්ධ පූජාවක් බුදුහාමුදුරන් වෙනුවෙන් පූජා කළාම විවෘත කරලා තියන්න ඕන. විවෘත කරලා තියෙන විතරක් නෙමෙයි, අඩු වශයෙන් විනාඩි 10ක්වත් ඒක ඒ බුද්ධ පූජාව තියන්න ඕන. ඒගොල්ලෝ ඒ වර්ණ ගන්ධ රස ඕජා ආග්‍රහණය අබ්බ කරනකම්. ඒකයි ගන්ධ අබ්බ කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අනාගාමි ගන්ධ අබ්බ, මේ දෙන ගන්ධය අබ්බ කරලා ජීවත් වෙන නිසා තමයි අනාගාමි ගන්ධබ්බ කිව්වේ. ඒගොල්ලෝ හැබැයි ආපහු කාම ලෝකයකට, සුගති ලෝකයකට කිසි තැනකට එන්නේ නැහැ. ආයි කොහෙවත් යන්නෙත් නැහැ, යන්නත් බෑ. ඒගොල්ලෝ සුද්ධාවාසයට යන්නෙත් නැහැ. ඒ යම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ගිනි පුපුරක් වගේ. ඒ ගිනි පුපුර ඉබේම දවස ගානෙම නිවිලා යනවා. කොයි වෙලාවෙ හෝ ඒ ශක්තිය ගෙවිලා ඉවර වුණ ගමන් ඒක ධර්මතාවයෙන්ම ගෙවෙනවා. එක පාටම අර සෞපදිශේෂ පරිනිබ්බාණයෙන් ඒගොල්ලොත් අර නිවන් දකිනවා. ආයි පැවැත්මක් ඒගොල්ලන්ට නැහැ. ඒක නිසා ඒක බීජ කිව්වා. බෙදුනේ දැන් තම යම් සසංකාරිකය විතරයි ඒ අනාගාමි ගන්ධබ්බ හැටි ගන්න. ආහාර නැතුවම ජීවත් වෙන්න පුළුවන් කොටසක් ඉන්න අනාගාමි ගන්ධබ්බ, ඒ අය අසංකාරිකයි. ඒකයි බුද්ධ පූජාවට පූජා කරපු එකද? පාපයක් නෙමෙයි, ආරෝපවාදයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධම්ම දායාද සූත්‍රයේ පැහැදිලිව. ධම්මදායද කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා ආමිෂය බුදුහාමුදුරන්ට පූජා කර, දැන් හාමුදුරුවෝ දෙනමක් ආවා. බුදුහාමුදුරුවෝ කිව්වා දැන් බුදුහාමුදුරුවෝ දාන වළඳලා ඉවරයි, අර හාමුදුරන්ට බඩිකිනි අර ඉතුරු කෑම තියෙනවා, කැමති නම් ගන්න කියලා. එක හාමුදුරු නමක් කිව්වා මේක මට ගන්න බෑ, මට අයිතියක් නෑ, මං ගන්නෙ නෑ කියලා. එක හාමුදුරුවක් කමක් කිව්වා, කමන්නේ මං බඩිකිනි ගින්න ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ওই ධම්මදායාද සූත්‍රය දේශනා කළා. කිව්වා මේ බුදුහාමුදුරන්ට පූජා කරපු දේ මෙහෙම වෙන කෙනෙකුට ගන්න පුළුවන් හොඳ නෑ කියලා. ඊට පස්සේ අර මොන භාරද්වාජ බමුණද කිරිබත් පිළිගන්නේ? කසි භාරද්වාජ බමුණ බුදුහාමුදුරන්ට අර නොයෙකුත් ආගියුමන්ට්ස් කළා. පස්සේ අන්තිමට කසිභාරද්වාජ වම්නා බුදුහාමුදුරන්ට කිරිබත් පූජා කළා. ඊට පස්සේ බුදුහාමුදුර ඒක වළඳින්න දැන් මේ ඊට පස්සේ ඒ බමුණන්ට කිව්වා මේ කිරිබත් ටික වෙන කිසි කෙනෙකුට ගන්න බැරි වෙන තැනක එක්ක ගැඹුරු දියකට දාන්න කිව්වා, එක්ක පස් යට වලලන්න කිව්වා. මේ බුදුහාමුදුරන්ට පූජා කරපු දේ කිසි කෙනෙකුට අර අනාගාමී ගන්ධබ්බයන්ට අර වෙන කිසි කෙනෙකුට අයිතියක් නැහැ කිව්වා. ඒ නිසා බුද්ධ පූජාවට පූජා කරපු දෙයක් අඬගහලා ජුජ්ජුක් කියලා බල්ලෙකුට, එහෙම නැත්නම් කාක්කා කියලා කාල්කෙකුට, එහෙම නැත්නම් ඔය හිඟන්නේකුට දේන එක ලොකු වරදක් පාපයක්. ඒක කරන්න එපා. දරුවෙක් කවදා හරි පොඩි හාමුදුරු නමක් බුද්ධ පූජාව පූජා කරපු දේ හොඳ රස හොඳ ලස්සන දේවල් තිබිලා කෑවොත් ආර්ය උපාදයක් වෙනවා. ඒ පොඩි හාමුදුරන්ට කවදක්වත් ඒකට සමාව ගන්නා තාක්කල් ඒකෙන් ඒ ආර්ය උපාදයෙන් මිදී නිදහස් වෙන්න බෑ. පොඩි කාලේ හුඟක් ඔය හාමුදුරුවරු ඔය බුද්ධ පූජාව නොදැන වැරදියට කාලා මේ ආර්ය උපාද කරගෙන අර සම්පූර්ණයම මේ ධර්ම මාර්ගය විකෘති කරගෙන වහගෙන තියෙනවා. කියලා තියෙනවා එක්ක ගැඹුරු දියකට දාන්න, එක්ක පස්සට බලන්න. මේ දෙක තමයි කියලා තියෙන්නේ. හැබැයි දැන් අපි එතෙන්දී අපේ චේතනාව තව කෙනෙකුට ඒ බුදුහාමුදුරන්ට පහළ කෙනෙකුට අර බුද්ධ පුත්‍රයන්ට අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ අනාගාමී සසංකාරික ගන්ධබ්බ බුද්ධ පුත්‍රයෝ ඒගොල්ලන්ට අයිති. ඒගොල්ලන්ට මිසක් වෙන කාටවත් ඒක ගන්න බෑ. අයිති යන්න. මේක මේ සූත්‍ර එකක නෙමෙයි දෙකක නෙමෙයි හුඟක් ඒ ගානක කියලා තියෙනවා. ඒ නිසා ඒක එක්ක පස්සට වල්ලන්න එක්ක ගැඹුරු දියකට දාන්න කියලා. ඔව් ඉතින් ඒක ඉතින් සාහිත්‍ය කියන කතාව. වතුර ගිනි ගත්තා නෙමෙයි චිරි චිරි ගාලා අර නිකන් ගින්දර වගේ මෙයා වුණා. ඉතින් ඒ වගේ ගිනි ගන්න එකක් පුතා කියන පුද්ගලියෝ කෑවොත් මොකද වෙන්නේ? ඒක ඒත් අයිති නෑ. අනාගාමී ගන්ධබ්බ විතරයි. දැන් මේක දැන් උපාසකම්ම ප්‍රශ්නයක් අහනවා. දැන් ආයි අහන්නකො ප්‍රශ්නේ. සාංගික කරලා දෙන දානයක් දැන් මෙතන සාංගික වෙන්නේ පාත්‍රයට බෙදුව පිණ්ඩපාතේ විතරයි. පිළිගැන්වූ කොටස විතරයි. තේරුණාද? දැන් භාජනයේ තියෙන ඔක්කොම පිළිගන්නන්නේ නැහනේ. පින්ඩ පාත පාත්‍රයට බෙදූ කොටස විතරයි. තේරුණාද? අද ඒ වෙනුවට වැරදි රැවටීමක් උප්පර වැට්ටියක් කරනවා. මේසයක් උඩ තියලා ඒ සියලු දේ සාංගික කරනවා. ඒක වැරදි, ඒක හරි නැහැ. ඒක පස්සේ කාලේ හදාගත්ත වැරදි ක්‍රමයක් පිළිවෙතක්. පින්ඩපාත ගිලා මේ සාංගික වෙන්නේ මේ පාත්‍රයට බෙදුව කොටස විතරක්මයි. තේරුණාද? විතරයි. ඒක බික්කු සංඝස්සදේම කියලා කොටස් දෙකක් ඉන්නවා. බික්කු දානයයි සංඝ දානයයි දෙකක්. සංඝ දානය කියන්නේ මගඵල ලැබූ කෙනෙකුට දෙන දාණය විතරයි සංඝ දාණය. මගඵල නොලැබූ කෙනෙකුට මග වඩන කෙනෙකුට දාණය දෙන දාණය බික්කු දාණය. මේක උන්නම් බලන්න දක්ඛින විභංග සූත්‍රයේ දාන ආනිසංස සූත්‍රය සූත්‍ර කීපේ තවත් සූත්‍ර තියෙනවා. ඔය දක්ඛින විභංග සූත්‍රේ පැහැදිලිව මේක විභංග කරලා තියෙනවා දාන 14. එනිසා මේ සාංගික දානය කියන්නේ යම් කිසි ආකාරයක මගඵලලාභියෙක් එතන නැත්නම් ඒක සාංගික දානයක් වෙන්න බෑ. ඒක බික්කු දානයක්. දැන් ඒක නිසා පස්සේ කාලෙක මේකේ අඩුවක් තිබුණ බව යම් යම් යතිවරු දැක්කා. මගපල ලැබලා නැති අය අපිටෝ 50ක් ගෙනවත් අදහාමුදුරවරු එක්කෙනෙක්වත් එතන මගපලයක් ලැබූ කෙනෙක් නැත්නම් ඒක බික්කු දානයක් විතරයි සංගීත දාන. දැන් මෙතෙන් දිකලේ පොඩි උප්පරවැට්ටියක් කළා. අර පැවතේන මහා සංඝයා වහන්සේලාගේ අරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ නැල්ලා ධාතු කරඬුවක් තිබ්බ බික්කු සංඝස්සේ. ඔය ධාතු කරඬුවේ මොකවත් නැත්නම් ඔය ධාතු කරඬුවේ මොකවත් නැහැ. ඔය පන්සල් 25000ම තියෙනවද? ධාතු කරඬුවල අරහතුන් වහන්සේලාගේ ධාතු කරඬුව නැහැ. අනිපාරු ධාතු කරඬුවට දානේ සාංගික කරලා දෙන්නත් බෑ. ඔව් ගිහි අය ඉන්නවා සංඝ. එතන ඒ අයටත් ඉතින් දානේ දුන්නොත් ඒක බික්කු සංඝස්ස වෙනවා. සමහරට ගිහි අය වෙන්න පුළුවන්. දැන් අපි හිතමු හාමුදුරුවෝ 100ක් ගෙනල්ලා දාහනේ දෙනවා. එක්කෙනෙක්වත් මගපලන ලැබුණ නම් එතන බික්කු දානයක් විතරයි. හැබැයි එතන ගිහියෙක් හිටියොත් එක්කෙනෙක් හරි සෝතාපන්න ඵලයට පත් වෙච්ච එයාටත් දානේ දුන්නොත් ඒක බික්කු සංඝස්ස දෙම වෙනවා. නිකන් ඉදියට වැඩ නැහැ. එයාට දාන තියෙනවා. දැන්
ස්වාමීන් වහන්සේ අරහත් බුද්ධ කියන්නේ අරහතුන් වහන්සේ නමකට දානයක් දීලා එතන සිදු වෙන ආහාර වල
ඒත් අරහතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නු බෙදූ ටික විතරයි සාංගික වෙන්නේ. අනික කිසි කොටසක් ඉතුරු වෙච්ච ටික දැන් අරහතුන් වහන්සේට බෙදුව ටිකේ ඉතුරු වුණොත් ඒක සාංගිකයි. නෑ ඒ ටික අහනකොට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒක ඉතින් අරහතුන් වහන්සේ කැමැත්තෙන්ම ඉතුරු කළ කාට හරි දුන්නොත් ඒක අරහතුන් වහන්සේගේ අයිතියක් තියෙනවා දෙන්න පවරන්න. ඒක ඉතින් තමන්ගේ තුන් හිට පහදාගෙන දෙන්න කමන්නේ නැහැ. එහෙම ලැබුවයි කියලා. ඒක ගණන් ගන්න එපා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඔව්. දැන් යම් යම් ගන්ධබ්බ අවස්ථාවල දැන් පෘථග්ජන පුද්ගලයොත් ගන්ධබ්බ අවස්ථාවල ඉන්නවා. සෝතාපන්න ඵලයට පත් වූ අයත් ගන්ධබ්බ අවස්ථාවල ඉන්න පුළුවන්. අනාගාමී අවස්ථාවෙත් ගන්ධබ්බ ඉන්න පුළුවන්. සකදාගාමී අවස්ථාවෙ එහෙම වෙන්න අමාරුයි. මොකද සකදාගාමි කියන්නේ ස්ථිර ඵලයක් නෙමෙයි. සකදාගාමිපත් උනන ගන්ධබ්බ වෙන්නේ අනාගාමියම වෙනවා. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයන්ගේ ගන්ධබ්බ අවස්ථාවක් තියෙන පුළුවන්. ඒ පුද්ගලයන්ටත් අපි ඒ පුද්ගලයාටත් අබ්බ කරන්න පුළුවන්. අපි දෙන පින ගන්ධබ්බ අවස්ථාවේ ගන්න පුළුවන්. බුද පූජා වෙන්නේ එතෙන්දි මේ පින් අනුමෝදන් කරලා පින් පවරලා තමයි ඒ ගන්ධබ්බයට. හැබැයි ඒ ගන්ධබ්බ තත්වය අපිට ඒ තත්වය වෙනස් කරන්න බෑ. හැබැයි ඒක හොඳ තැනකට පත් කරන්න යහපත් තැනකට පත් කරන්න පුළුවන්. අපිට මේක හරියට උදාහරණයක් කියනවා නම් දැන් මේ කර්ම බීජ අපි හිතමුකෝ මෑටයක් හැදුවා කියලා. අපි මේ මෑටේ හොඳට අටුවේ තියලා ආරක්ෂා කරලා හොඳට පැල කරලා හොඳ පෝර තැනක හිටවනවා වගේ වැඩක් කළ හැකි. නැතුව අපිට මේ මෑටෙන් පොල් ගහක් හදන්න බෑ. වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. දැන් මෑටේ මෑටේම. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ මෑටේ හොඳ තැනක හදන්න. ඒ වගේ මේ ගන්ධබ්බ අවස්ථාවේ ඒ පුද්ගලයා එක්ක මිනිසෙක් වෙනවා, එක්ක ගන්ධබ්බ වෙන්නේ නැහැ වෙන කවුරක්වත්. අර ඕපාතික කිසි කෙනෙකුට ගන්ධබ්බ වෙන්න බෑ. ගන්ධබ්බ වෙන්නේ එක්ක තිරස්සීන ලෝකේ, එක්ක මනුස්ස ලෝකේ. ඒ පුද්ගලයන්ට හොඳ තැනක උප්පත්තියක් ලබන්න, එහෙම නැත්නම් කරදරයක් නැතුව මව් කෙනෙක් හොයාගන්න, උපතක් හොයාගන්න අපි ඒ ගන්ධබ්බයාට අර දවස් 7න් මාස 3න් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ අයටත් උදව්වක් උපකාරයක් තල්ලුවක් දිරිදීමක් කරන්න පුළුවන්. ඒකයි කරන්න පුළුවන්. තව අපි යම් ආකාරයක සසංකාරී නිසා තමයි යම් ආහාරයක් කෑමක් අරගෙන ජීවත් වෙන්න බලන්න. අසංකාරීක නම් එහෙම එකක් අවශ්‍ය නැහැ ඇත්තෙම නැහැ. ඒකයි වෙනස. තව කපන්න තියෙනවා. තව කොටසක් කපන්න තියෙනවා ඒකයි. මේ දෙන දානයේ බුදුහාමුදුරුවම කියලා තියෙනවා හිතේ පිරිසිදු බව අනුවයි වෙනස තියෙන්නේ. තුන්සිත පහදාගෙන දුන්නොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතක් ඇතුව රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව දුන්නොත් දෙන පුද්ගලයාට ලැබෙන ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි. තුන්සිත පහදා ගන්න නැතුව යමක් ඉල්ලන්න යමක් ප්‍රාර්ථනා කරන්න යමක් ආපහු බලාගෙන දෙනවා නම් ඒක කිසිම ආනිසංසයක් නැහැ. අපි දන්නේ නැහනේ දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තව නොයෙකුත් මේ දානය පිළිබඳ සූත්‍රවල කියලා තියෙනවා. අපි දන්නෙම නැහැ මේ පුද්ගලයා කවුද කියලා. නමුත් අපේ තුන්සිත පාදාගෙන අපේ සිත පිරිසිදුව දෙන්න පුළුවන් දානය. ඒ අනුව අපිට යහපත් චේතනාවක් පිරිසිදු සිතක් අනුව අපේ හිත පැහැදෙනවා. ඒ අනුව කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක මේ සම්මතය. උප සම්පජ්ජ විහරති කියන උපසම්පදා. උප කියන්නේ ඇප කැප වෙලා, සං කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති පහදා ඉවත් කරන පජ්ජ විහරති. උප ඇප කැප වෙලා රාගය ද්වේෂය මෝහය කපා දමන්නට ඉවත් කරන්නට අස් කරන්නට කටයුතු කරන භික්ෂූන් යම් ආකාරයක මග මාර්ගයේ වඩන සෝතාපන්න මාර්ගයේ හෝ ඊට ඉහළ ඉන්න අය උපසම්පජ්ජ විහරති. තේරුණාද? ඒ මිසක් මේකේ මේක තියෙන්නේ මේක බුදුහාමුදුරුවම විග්‍රහ කළ තියෙනවා පබ්බජ්ජා උපසම්පජ්ජ විහරති කියලා වචන දෙක. දැන් එදා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා හිත පහදාගෙන පබ්බජ්ජා වුණා, පැවිදි වුණා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා දසනේන සම්පන්නෝ කියන තත්ත්වයට පත් වුණාම අර ඇප කැප වෙලා සම්පහදා ඉවත් කරන්නට කටයුතු කරන සියලුම දෙනා උපසම්පජ්ජ විහර. ඒක දැන් වෙනස් කරගත්තට පස්සේ සම්මතයක් හැටියට ඒක දැන් අර මේ නොයෙකුත් ආකාරයට ඔය තැන්වල මේක උපසම්පදා කරන සම්මතයක්, ඒක සම්ප්‍රදායක්. එතන මගපල නොලැබූ කෙනෙක්වත් නැත්නම් සාංගික දානයක් වෙන්නේ නැහැ. උපසම්පදා හඳුරු 100ක් දෙනවා. මගපල අඩුවානේ සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙක්වත් ඒ දානෙට නැත්නම් ඒ දානය සාංගික දානයක් වෙන්නේ නැහැ, වික්කු දානයක්. දැන් මේ වස් විසනවා කියන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක් හෝ බුද්ධ ශාසනයේ දෙයක් නෙමෙයි. ඒ කාලේ ඔය බමුණෝ, පාරිබ්‍රාජකයෝ, තීර්ථකයෝ, නිගණ්ඨයෝ වස් කාලේ එක තැනකට වෙලා මේ අලුත් තනකොළ පාගන්න නැතුව පණුව මැරෙනවා මේ වගේ නොයෙකුත් හේතුන් නිසා ඒ වැහි කාලේ එක තැනකට වෙලා කටයුතු කරන්න සිරිතක් තිබුණා. ඒක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි, ඊට ඉස්සෙල්ලා ඉඳන් බමුණන්ගේ, පාරිබ්‍රාජකයන්ගේ, තීර්ථකයන්ගේ සිරිතක්. මේක දැන් බුදුහාමුදුරුව කළේ එදා ඒ යහපත් චාරිත්‍ර වාරිත්‍ර යහපත් සිරිත්‍රිත් සියල්ලම බුදුහාමුදුරුව පිළි අරගෙන ඒකට අලුත්ම අර්ථකථනයක් දීලා අනනුසුතේ පුබ්බේ අනනුසුතේ සුදම්මේසු කියලා ඒ අවස්ථාව යොදාගත්තා මේ මගපල ලබන්නට උපකාර වන ආකාරයට. මේ මුල් කාලේ බුදුහාමුදුරුවොත් බුද්ධ ශ්‍රාවකයොත් මුල් අවුරුදු හතරක් තුල වස් වැසුවේ නැහැ. ඊට පස්සේ බමුණු කියන්න ගත්තා මේ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝ ඉන්නවා. ඒ අය මේ අලුත් තනකොළ පාගනවා, පණුව මරනවා, මේ වැහි කාලේ ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ මේ වැඩ වැරදි වැඩ කරනවා මෙහෙම කියලා නොයෙකුත් කතා කියන්න පටන් ගත්තා. ඒගමන බුදුහාමුදුරුවොත් මේක බලලා අනුදැන වදාලා ඒ බුද්ධ ශ්‍රාවකයන්ටත් මේ වස් කාලය වැහි කාලය මේ කෙලෙස් දවා තවා මගඵල ලබන්නට උපකාර වන ආකාරයට අයං වස්සාන කාලෝ කියලා කටයුතු කරන්න. අයං වස්සාන කාලෝ කියන්නේ කාලෝ කියන්නේ කෙලෙස් ඕ කියන ඕ ප්‍රත්‍යයෙන් තියෙන කෙලෙස් දවා තවා ආතාපි සම්පජානෝ සතිමා කියන ආතාපි. ආතාපි කියන්නේ මේ කෙලෙස් දවා තවා මේ මගඵල ලබන්න. දැන් මෙහෙම මේ වස් කාලේ ඊට පස්සේ අර මගඵල නොලැබූ ස්වාමීන් වහන්සේලා අර පරිබ්‍රාය මේ පබ්බජා කියන භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් හෝ තමන්ගේ ගුරුහාමුදුරුවන්ගෙන් කර්මස්ථාන අරගෙන අර වස් කාලේ බණ අර භාවනා කරලා කර්මස්ථාන වඩලා මගඵල ලබන්නට උත්සාහ කළා. ඒකයි අයං වස්සාන කාලෝ. ඒ අයට උදව් උපකාර කරන්න, ඒ අයට මඟ පෙන්වන්නට අර මගඵල ලැබූ අරහතුන් වහන්සේලා මගඵලලාභීන් සෝතාපන්න සකදාගාමි අනාගාමි අයත් ඒ වස්සාන කාලේ ඒ වගේ වැඩ හිටියා. දැන් මේ කඨින සිවුරක් පූජා කළ යුත්තේ මේකේ ගාථාවක් තියෙනවා පූජා කරනකොට. ඒ ගාථාවේ තියෙනවා පැහැදිලිවම මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කර්මස්ථාන අරගෙන ඉඳගත්ත මේ වස් කාලේ ආරම්භයේ ඉඳගත්ත හාමුදුරුවෝ නැකිටින්නේ වස් කාලය අවසන් වෙලා මගඵලලාභී අඩුම වශයෙන් සෝතාපන්න ඵලයට හෝ පත් වූ පුද්ගලයෙක් හැටියට. එහෙම පුද්ගලයෙකුට දෙන්න පුළුවන් උපරිමම වටින දේ තමා කඨින සිවුරු. මොකද ඒ කාලේ මේ සිවුරු කඩෙන් ගන්න නැහැ. දැන් අර හාමුදුරන්ට සිවුරු එකයි නැත්නම් දෙකයි තියෙන්නේ. දැන් මේ වස් කාලේ නිසා අර ඒ කාලේ මේ අද වගේ ටෙට්‍රන් නැහනේ, නයිලෝන් නැහනේ, මොනවද තිබ්බේ? කපු රෙද්දි. අර රෙද්ද මාස 3ක් යනකොට මොකද වෙන්නේ? කෑලි හැලෙන විදිහට දිරලා නැති වෙනවා, ගඳ ගන්න. ඉතින් ඒක නිසා අර මගඵල ලැබූ අර ආර්යයන් වහන්සේ එයා ඉඳගත්තේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට. ඒ මගඵල ලැබූ ආර්යයන් වහන්සේට අවශ්‍ය පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? අලුත් සිවුරක්. ඒ නිසා බොහොම අර ගාථාවේ තියෙන මේ කතාව ඒ මගඵල ලැබූ කෙනෙකුට පමණයි මේ කඨින සිවුර පූජා කළ හැක්කේ කළ යුත්තේ. මගඵල ලැබූ බව සාතික කරගන්න තමාර මගඵල ලැබූ අය හතර දෙනෙක් එකතු වෙලා එයාව විමසලා කර්ම අර මොකද්ද තියෙනවනේ විනය කර්මයක් කරලා එයා සාතික කරලා එයා මගඵල ලැබුවා. නමුත් අද ඒ සියලු දේ සම්මතයෙන් කරනවා. නමුත් ඔය කිසි කෙනෙක් අයං වස්සාන කාලෝ කියන එකේ අර්ථය දන්නේ නැති නිසා මම වැහි කාලය ගත කරමි කියන එක නෙමෙයි මේකේ තේරුම. මම මේ කාලය තුල කෙලෙස් දවා තවා මගඵල ලබන්නට කැප කැප වී කටයුතු කරමි කියන එකයි අයං වස්සාන කාලෝ. එහෙම ලැබූ කෙනෙකුට අර කඨින සිවුර කැපයි, අනික් අයට වැසි සල්ලු තමා දෙන්නේ. ඒ පස් දෙනා ඒක තමයි මේ මේක දැන් මෙයා මගඵල ලැබුවද කියලා බලන එක තමයි පස් දෙනාගේ වැඩේ. නමුත් අද එහෙම නෙමෙයිනේ කරන්නේ. අද සම්මතයක් විතරයි ඒක. ඒක මොනවාක බලන්න ඕම දෙනවා නිකන් විනය කර්මයක. පුළුවන්. ඔව්. ඒක ඒක මේ දැන් අද හදාගත්ත දෙයක්. අර මොකද්ද කප්රුකක් හදලා දැන් ඔය කප්රුකේ ස්විප් ටිකට් උත් එල්ලලා මේ ළඟදි මොකද්ද ලොකු ඔය පත්‍රයක තිබුණේ ස්විප් ටිකට් එකක් එල්ලුවලු මේ කොහේ හරි අම්බලන්ගොඩ පැත්තේ පන්සලක ස්විප් ටිකකුත් ටිකට් එකකුත් එක්කෙනෙක් ගෙනල්ලා කප්රුකේ එල්ලුවා. ස්විප් එක ඇඳුණා. ආම්ද්‍රෝ සිවුරු ඇරලා හැලී ටිකට් අරගෙන ගියා. ඔයගේ විනාශකාරී වැඩ තමයි අද වෙන්නේ.
ස්විප් එක ඇදිලා. ඉතින් ඊට පස්සේ ආන්දරෝ සිවුරු ඇරලා ගියා ගල්ලි ටික ගත්තා. ඒකනුත් වෙන්නේ ඕකමයි වෙන්නේ. ඇයි අර කප්පෘකේ හොඳට තියෙනවා අවුරුද්දටම ඇති වෙන දේවල් එකතු කරගන්න. සල්ලිද අරවද අලු මිනිස්සු සල්ලි එල්ලන්නේ. සම්පූර්ණ ඔය කප්පෘකක් ඔයවත් තිබුණ එකක් නෙමෙයි මේ කප්පෘකක් තිබුණා 1930 ගණන් වල 40 ගණන් වල 50 ගණන් වල 60 ගණන් වල තමයි මේක පටන් ගත්තේ. මේකත් කවුරු හරි ඔය එක්තරා හාමුදුරණමක් තමයි මේක පටන් ගත්තේ කියන්නේ මම ඒක නම කියන්න හොඳ නැහැ. මාතර පැත්තේ ඒ හාමුදුරුව තමයි මේ කප්පෘක පටන් අරගෙන තියෙන්නේ. ඒක ඉතින් දැන් සිවුර කියලා කියනවා කොමාරි. ඒක ඉතින් බුද්ධ චීවරය කියන්න පුළුවන්. නමුත් අර අරහන්ත දජේ කියන්න පුළුවන් මගඵල ලැබූ කෙනෙක් පවලඳින සිවුර විතරයි. ඒක ඉතින් ඔය සම්මතයෙන් කියන වැරදි දෙයක්. මේක තේරුම් අරගත්තේ නැත්තේ මහත්වයෝ වචනයක් තියෙනවා, කොටසක් තියෙනවා. ඕක තියෙනවා මේ රතන සූත්‍රයේ තියෙනවා. නතේ භවං අට්ඨ මන් නාදීයන්ති. මොකද්ද කියලා තියෙන්නේ? නතේ භවං. භව අටක් නෑ, හතයි තියෙන්නේ. තේරුණා? මේ භව සහ ಜಾති තේරුම් ගන්න බැරි වෙච්ච අපේ ආගමික හාමුදුරුවරු මේ දෙක පටලවගෙන. භව කියන්නේ මොකද්ද? දැන් මම මේ විග්‍රහ කරන්නේ භව කියන්නේ බීජ. භව හතයි තව උදුරා දාන්න තියෙන්නේ. භව හත උදුරා දමන්නේ කොයි වෙලාවේද? දැන් අර භව අටක් තමයි පෘථග්ජන පුද්ගලයෙකුට උදුරා ගන්න තියෙන්නේ. සෝතාපන්න මාර්ගයේ පව කළා ඵලයටපත් වූ ගමන් එක භවක් උදුරා ගන්නවා. අමාරුම කොටස උදුරා ගන්න. දැන් සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා එක දවසක් හෝ අවුරුද්දක් හෝ එක ජීවිත කාලයක් හෝ දෙක ජීවිත කාලයක් හෝ තුනක් හෝ හතරක් නම් අර ජනවසුබ සූත්‍රයේ කියනවා ජනවසුබ බිම්බිසාර රජුරුව තව 14ක් සෝතාපන්න භව ගත කරනවා. එතකොට ජාති 14යි භව 1යි. සෝතාපන්න ඵල භව තුල සෝතාපන්න බලය ඵලය තියාගෙන ගත කරන අර භව 1යි. එතකොට සෝතාපන්න ඵල භව 1යි. ඊළඟට සකදාගාමි මාර්ග භව 2යි, ඵල භව 3යි, අනාගාමි මාර්ග භව 4යි, ඵල භව 5යි. අරහන්ත මාර්ග භව 6යි, අනාගාමී ඵල භව 7යි. ඔය 7ෙදිම කරන්නේ භව උදුරාදම. රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරාදම. ඒකයි මේ නතේ භවං අට්ඨ මන් නාදීයන්ති. මේකේ මේ ජාති කතාවක් නැහැ. ජාති සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා ඒ සෝතාපන්න ඵලය තුල ජාති දැන් විසාකාව අට අවස්ථාවක් ආයිත් උපදිනවා කියලා තියෙනවා සෝතාපන්න ඵලයෙන් එහාට යන්න බැරුව. ඒ වගේම බිම්බිසාර රජුරෝ 14 වරාවක් ජනවසුබ සූත්‍රයේ තියෙනවා අර මේ ජාති 14ක් තියෙනවා සෝතාපන්න ඵලයේ තුල. ඉතින් ඒක නිසා සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා ජාති සෝතාපන්න හැටියට නැවත ජාති කීපයක උපදින්න ඉඩ තියෙනවා. ඒක සීමාවක් අපිට කියන්න බෑ. ඒක විනාඩියක් දෙකක් වෙන්න පුළුවන් බාහිර දායුරුතුමාට වගේ. ඒක පැය ගාණක් වෙන්න පුළුවන්, දවස් ගාණක් වෙන්න පුළුවන්, ආත්ම ගාණක් වෙන්න පුළුවන්, ජාති කීපයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ භව උදුරාදමීමයි මෙතෙන්දි මේ නතේ භවං ජාති නෙමෙයි. නමුත් අද ඔය භව ජාති දෙක අර රේණුකානේ හඳුරුව පැටලෙව්වට පස්සේ ඉස්සෙල්ලත් ඔක තිබිලා තියෙනවා මේ විසුද්ධි මාර්ගයත් පැටලලා තියෙනවා. නමුත් ඔය රේණුකානේ හඳුරුව තමයි ඊට පස්සේ භව ජාතියයි දෙක වැරදිම විදිහට පැටලවලා මේ සම්පූර්ණ දැන් මේ ආයි ඉපදෙන්නේ හත් වතාවයි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා කියලා වැරදි දෙයක් කියලා. කිසිසේත් එහෙම එකක් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන නතේ භවං අට්ඨමන්නාදී අන්ති කිවි තව උදුරා දමන්නට අර භව උදුරා දෙමීම තමයි. රාග භව, ද්වේෂ භව, මොහ භව තව පියවර හතකින් උදුරා ගන්න ඕනේ. ඒකයි මේ විග්‍රහ කරන්නේ. බුද්ධ පූජාව තියන්නේ බුදුන් බුදුහාමුදුරුව අරමුණු කරගෙන. ඒ බුදුහාමුදුරුව අරමුණු කරගෙන පූජා කරන බුද්ධ පූජාව බුද්ධ පුත්‍රයන් වූ අරහනාගාමි කන්දබ්බායට අයිතියක් තියනවා කියලා තියෙනවා. ඔයිටින් බුදුහාමුදුරුව වෙනුවෙන් අපි සාමාන්‍යයෙන්ම බෞද්ධයන් හැටියට අපි දෙයක් පරිහරණය කරනකොට ඒකේ අග්‍ර වූ කොටස බුදුහාමුදුරන්ට පූජා කිරීම බුදුහාමුදුරුව ඇතත් නැතත් ඒක කළ යුතුයි. ඒකට හේතුව අර බුද්ධ පුත්‍රයන්ට ඒකේ අයිතියක් තියෙන නිසා. ඒක ගන්න කොටසක් පිටසක් ඉන්නවා. ඔව්. ඒක හරි. ඔව් දැන් මෙහෙමයි උනේ. දැන් බිම්බිසාර රජුරුව බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 6කින් මිය පරලෝ ගියා. හැබැයි සෝතාපන්න ඵලයට පත් වුණා. ඊට පස්සේ දැන් මේ ජනවස බිම්බිසාර රජුරුව මිය පරලෝ ගියාට පස්සේ දැන් මේ දේව ගෝත්‍රයේ කෙනෙක් තමයි බිම්බිසාර රජුරුව. එයා ඊගාවට ඉපදුනේ යක්ෂ ගෝත්‍රේ. ගෝත්‍රේ මොකද්ද? යක්ෂ මිනිසු. යක්ෂ ගෝත්‍රයේ උතුරු කුරු දීපේ උපත ලැබුණා. ඊට පස්සේ බුදුහාමුදුරුව සවැත් නුවරට ගියාම මේ රජගහ නුවර ඉඳලා දැන් අවුරුදු 16ක් 17ක් වූ ජනවසබ තරුණයා, ඒ කියන්නේ බුදුහාමුදුරුව අවුරුදු 20කට පස්සේ ගියේ කොහෙටද? සවැත් නුවරට. එතකොට අර ජනවසබ කියන යක්ෂ ගෝත්‍රික තරුණයා හම්බුණා. හම්බුණාම තමයි බුදුහාමුදුරුව මේ අතීත විස්තරය කියලා කිව්වේ. මේ බිම්බිසාර රජුරෝ නැවත ජනවසබ හැටියට යක්ෂ ගෝත්‍රික තරුණයෙක් හැටියට. අද මේ නිකන් ඔය කියන සම්මතයෙන් යක්ෂයෙක් වෙලා ඉපදුනා කියලා. යක්ෂයෙක් යක්ෂ ගෝත්‍රිකේ මිනිස්සු මොන සතරාපායද? යක්ෂ දැන් සාතාගිර, හේමවත, ආලවක මේ අය මොකු මොනයිද? යක්ෂ ගෝත්‍රිකයෝ. මේ රස්සාව අනුව ඒ කාලේ හතරකට බෙදුවා. තේරුණාද? යකඩ වැඩ කරපු මිනිස්සු, ආරක්ෂක කරපු මිනිස්සු යක්ෂ ගෝත්‍රිකයෝ. බෙලනාම කරපු මිනිස්සු, නාවික වැඩ කරපු මිනිස්සු නාග ගෝත්‍රිකයෝ. යක්ෂ කියන්නේ මිනිස්සුන්ගෙම අද අපි කියනවානේ ඔය නුක කුල ගෝත්‍ර. ඒ කුල ගොත් හතරක්. යක්ෂ, රාක්ෂ, නාග, දේව. මේ කුල හතර. ඒ කාලේ කුලවලට අනුව තමයි මේ රටේ මිනිස්සු වැඩ කළේ. ඊට පස්සේ සාහිත්‍යකාරයෝ මේ යක්ෂ ගෝත්‍රිකයන්ට දල දෙකක් ඇඳලා දැම්මා. නාග ගෝත්‍රිකයන්ට පෙනියක් ඇඳලා දැම්මා. දේව ගෝත්‍රිකයන්ට ඔටුන්නක් දැම්මා. ආටානාටිය සූත්‍රයේ මේක පැහැදිලිව තියෙනවා. ඔව්. වෙසමුණි. ඔව් වෙසමුණි. ඔව් ඔව් එයාගේ ගෝලෙක්. හරි. යක්කුත් කොහෙද දැන් යක්කු ඉන්නේ? මෙතනත් ඉන්නවා යක්කු. අද මෙතනත් ඉන්නවා යක්ෂ ගෝත්‍රිකෝ. එදා මේ යක්කු කියන්නේ මිනිස්සුන්ගේ ගෝත්‍රයක්. අපි අද දෙමළ මිනිස්සු කියනවා. අපි අද මුස්ලිම් මිනිස්සු කියනවා. අපි අද බර්ගර් මිනිස්සු කියනවා, සිංහල මිනිස්සු කියනවා. අන්නේ වගේ එදා ඒ රස්සාව කරන රස්සාව අනුව මේ ලංකාවේ මේ හෙළබිමේ කොටස් හතරකට මිනිස්සුම බෙදුවා. යක්ෂ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ, රාක්ෂ ගෝත්‍රිකයෝ, එහෙම නැත්නම් කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ. මේ මිනිස්සුමයි මේ හැම මිනිස්සුන්ටම අපේ වගේ කන තියෙනවා, ඇහ තියෙනවා, සියලු දේ තියෙනවා, ධර්මය අහන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. නැත්නම් ආලවක යක්ෂයාට කොහොමද බුදුහාමුදුරු ගිහිල්ලා බණ කියලා නිවන් සෝතාපන්න ඵලයට පත් කළේ? නැත්නම් කොහොමද හේම සාතාගිරි හේමවතට ගිහිල්ලා මේ බණ කියලා නිවන් දැක්කුවේ? ඈ තව හුඟක් අය ඔය දැන් ඔය මානවී විමල රත්න හාමුදුරුව යක්ෂ ගෝත්‍රිකේ. දැන් එයා පිළිගන්නවා, දැන් එයා ඒ යක්ෂ ගෝත්‍රයෙන් පැවතෙන එක්කෙනෙක් කියලා. ඒගොල්ලෝ මිනිස්සු. ඒගොල්ලන්ට නිවන්න බගින්න පුළුවන්. දැන් මිහිඳු හාමුදුරුව අර දේව හෙලේ ඉඳලා රජගහනුවර ඉඳලා කොහාටද ගියේ? මේ යක්ෂ හෙලේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ, ඒ කාලේ යක්ෂ ගෝත්‍රිකයෝ නෙමෙයි පාලනය කළේ කවුද? ඉන්දියාවෙන් ආපු පරදේශක්කාරයෝ, දේවානම්පියතිස්ස රජුරුව වගේ පරදේශක්කාරයෝ තමයි පාලනය කළේ. කවුද පාලනය කළේ? ඔය යක්ෂ ගෝත්‍රිකයන්. යක්ෂ ගෝත්‍රිකයන් ඒ කාලේ ඔය 40,000ක් ආවේ යක්ෂ ගෝත්‍රිකයෝ. මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සියලු නායකයන් අර මේ විජය ඇතුළු පිරිස මරලා දැම්. වෙසමුණි රජුරුව මරන්න ඒ කාලේ විජය හිටියේ නෑනේ. වෙසමුණි රජුරුවන්ගේ පරම්පරාවේ ඉන්න මුණුබුරෝ තමයි ඔය 80ක් මැරුවයි කියන්නේ කුවේනිත් ඇතුළු. මිනිස්සු මේ අය. මේ අය අපි වගේම ඇඳුම් ඇඳ කුවේනි රෙදි මහලා ඇඳා. ඔක්කොම දියුණු රෙඩි කැටලා කපු කැටලා ඇඳහය. දැන් අපිට අද චිත්‍රයක් මවල දීලා තියෙනවා. මේ කාලේ හිටිය යක්කු, සෝම් පිට්ටනි ගාව ඉන්න යක්කු. යක්කු කියලා කවදක්කත් අද නෑ කොටසක්. යක්ෂ කියන්නේ ගෝත්‍රයක්, රස්සාවන් එදා. යකා වගේ නෑ කිසිසේත් බෑ. කිසිසේත් මේ එහෙම කොටසක් නෑ. හතරපා යක්කු කොටසක් නෑ. හතරපා ඉන්නේ භූත ප්‍රේත නිර තිරිසන්. මවාගත්ත යක්කු ඉන්නේ. දැන් මිනිසුන්ටත් කියන්නේ මේක යකා වගේ කියලා. දැන් මිනිසුන්ටත් කියන්නේ මේක යකා වගේ, එක්ක මේක දෙවියක් දෙවියෙක් වගේ කියලා. ඒක නිසා මේ මිනිස්සුම කොටසක් ඔය යක්කු, ඔය නාග කියන ගෝත්‍රයක් නයි නෙමේ. ඔය කියන ගෝත්‍රේ නයි නෙමේ. ඔය කියන ගෝත්‍රේ නාග කියන්නේ මේ නාවිකයෝ, එහෙම නැත්නම් මූද රස්සාව කරපු, වෙළඳ රස්සාව, වෙළඳාම කරපු මිනිසුන්ට කිව්ව නාග කියලා. අර යකඩ වැඩ කරපු, ආරක්ෂක වැඩ කරපු, රටේ ඩොයිකුත් ආරක්ෂාවන්ට උපකාර වුණු පුද්ගලයන්ට කිව්ව යක්ෂ ගෝත්‍රිකයෝ කිව්වා. ඒ වගේම රක්ෂ ගෝත්‍රිකයෝ කිව්වා, කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ කිව්වා. එහෙමයි. ආටානාටිය සූත්‍රයේ ඉතාම පැහැදිලිව වෙසමුණි රජුරුව විග්‍රහ කරන ගාථා 9 එකේ ඉඳන් 21 වෙනි එක දක්වා ඒ කාලේ මේ රටේ හිටිය ඒ ගෝත්‍ර හතරට අදාළ බිම්පදේශවල සීමා මායිම් සහ ඒගොල්ලන්ගේ රස්සාව සහ ඒ අයගේ හැඩරුව, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ඔක්කොම. ඒකයි මිනිස්සුම මේ විශ්වාස ඔක්කොම විග්‍රහ කළේ, විස්තර කළේ. බොහොම ලස්සන චිත්‍රයක් ඇඳලා පෙන්වලා තිනවා ආටානාටිය සූත්‍රයේ. එදා මේ හෙළබිමේ සිව්හෙළේ හිටිය සියලුම ඒ රස්සාවල් කරන සියලුම පුද්ගලයන්ගේ හැඩරුව, ස්වරූපය, නගර සීමා මායිම්, අර රස්සාවල් සියලු දේ. ඒ විතරක් නෙමේ, ඒ ප්‍රදේශවල රජවරු රජ කරපු, පාලනය කරපු ඒවත්, අර හිර නැගෙන ප්‍රදේශයේ එක කොටසක්, හිර බහින ප්‍රදේශයේ කොටසක්, අර ගඟෙන් එගොඩ උතුරු කුරු දීපයේ තව කොටසක් එහෙම දේශනා කළා
තියෙනවා.
ඔය අද ඒවා ඉතින් අද ක්‍රියාත්මක කුල නෙමෙයිනේ. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කුලයට, ඒ ගෝත්‍රයට රජවරුම හිටියා. දැන් වෙසමුණි රජුරුව යක්ෂ ගෝත්‍රයේ රජු. විරූඩ විරූපාක දසරත අර නාග ගෝත්‍රයට, කුම්භාණ්ඩ ගෝත්‍රයට ඒ වගේ ඒ කොටසවලට නායකයා. වඳිනවා. අන්තරදායි වුණා කියන්නේ එතනින් ගියා කියන එකයි. නැතුව ඉර්ධියෙන් ගියා කියන එක නෙමෙයි. මෙහෙමයි සත්බුදුවරුන්ගේ දැන් වෙසමුණි රජුරෝ කියනවා අපේ පැරැන්නෝ අපේ පරම්පරාවෙන් අපි දිගටම සත්බුදු රජුන්ට වන්දනා කළා. මොකද මේ රටේ ඉස්සර සත්බුදුවරු ඉපදුනා. ඒක නිසා අපේ පරම්පරාවේ දිගටම මේ සත්බුදුවරුන්ට වන්දන උදලා මේ කටයුතු කළා කියලා. ඒකයි ඒ කියන්නේ. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. ඒ කියන්නේ සත්බුදුවරුන් කොහෙද ඉපදිලා තියෙන්නේ? මේ හෙළමීම. මේ සිව්හෙළ. ඒකත් ඔප්පු වෙනවා එතනින්. ඔව්. ඔව් දැන් සිරිදෙස්ම දේශනා කළේ මහියංගනේදී. ඔව් යක් හෙළ දැන් මුතන සිරිදෙස්ම දේශනා කරලා තියෙන්නේ මේ කාර්ෂණ අහු බුදු මහත්තයා ඔය සිරිදෙස්ම කියන ඔය කොලේ මන් දන්නවා. ඔක තියෙන්නේ මේ ඕක මේ අර දැන් ආම්දුර නමක් ඔය සිරිදෙස්ම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා අද සිංහලට. නමුත් ඒකේ හුඟක් වැරදි තියෙනවා. සිරිදෙස්ම කිව්වේ එක මහියංගනේට බුදුහාමුදුරුව වැඩියා බුදු වෙලා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා හිසිම්බැස්සගලට ගිහිල්ලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා ආපහු මේ හිරිවැඩුන්නට ඇවිල්ලා අර ගයාකාශ්‍යප නදී කාශ්‍යප ජටිල කාශ්‍යප ආදී ලක්ෂ ගානක් ඒ ධ්‍යානලාභින් ඒ හිටපු පිරිසට මගඵල ලැබලා ඊට පස්සේ ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා මහියංගනේ. මහා මහියංගනේ කියන්නේ මහා අංගණය. මේ මහා අංගණය රටවල් පහක් සම්බන්ධ වෙන රටවල් පහක පිරිස හමු වූ සමාගම් පැවැත්වූ සම්බන්ධකම් පැවැත්වූ තැනක් තමයි ඔය මහි අංගණය. මහා අංගණය. මේ මහා අංගණය දැන් කොසල් රටේ කෙළවරක් මහි අංගණය. මේ ශාක්‍ය රාජධානී සුද්ධෝදන අමිතෝදන දෝතෝදන ඒගොල්ලන්ගේ රාජ්‍යයේ කෙළවර තිබුණා මහි අංගණයට. ඒ වගේම මගධ රාජ්‍යයේ කෙළවරත් උනා මහා අංගණයට. කුරු රටේ රාජ්‍යයේ කෙළවරත් මහි අංගණය. යක්ෂ රාජ්‍යයේ කෙළවරත් මහි අංගණය. එතකොට මේ රටවල් පහටම අයිති කොටස් තිබුණා ඔය මහා තලාව මහි අංගණය. මේ මහා අංගණය. මේ මහා අංගණය පස්සේ මේ තනිකරම යක්ෂ ගෝත්‍රිකයෝ මේ මහි අංගණයේ බලය අල්ලගත්තා. අර අනික් රටවල් පහට තිබුණ අයිතිය බලෙන් ගත්තා. ඒ ගමන මේ ශාක්‍ය රාජධානියට දැන් මේ දේව රාජධානි වලට අයිති කොටස් ඔක්කොම යක්කු බලෙන් අල්ලගත්ත යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ ගමන බුදුහාමුදුරුව ඇවිල්ලා ඒ අයට මේ දමණය කළා නෙමෙයි ධර්මය දේශනා කළා. ওই සිරිදෙස්ම දේශනා කළා බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ අයට ප්‍රකාශ කළා මේක අතීතයේ ඉඳන්ම මේ රටවල් පහටම පොදු බිමක් තැනක්. ඒකින්ද ඔබට අයිති ප්‍රදේශයක් තිබුණා. ඒ කාලේ ගිරි ওই කඳු වැටියෙන් එහා පැත්ත දැන් මහියංගනේ එහා පැත්ත කඳු තියෙනවනේ. දැන් ওই ලග්ගල කඳෙන් එහා පැත්ත කුරු රට උතුරු කුරු දීපේ ඈ උනස්කිඩෙන් නෙමෙයි මේ පැත්ත ওই ලග්ගල කඳු වැටියෙන් මෙහා පැත්ත තිබුණේ කුරුණෑගල පැත්ත සම්පූර්ණ යක්ෂ රාජධානිය. ඒ යක්ෂ රාජධානියට යන්න කියලා. එහෙම මේ පැන්නුවා නෙමෙයි දමණය කළා නෙමෙයි. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළා. එයාටත් කරුණපාදා දීලා බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් මේක කියලා ඊට පස්සේ මේක සමතෙකටපත් කළා. එහෙමයි කලේ. අද ඒවා ඔක්කොම සාහිත්‍යකාරයෝ මේ යක්කුන්ව පැන්නුවා ගිරිදේවයට පිටමං කළා අරවා මේවා කියනවා. ඒවා සම්පූර්ණ වැරදි සාහිත්‍යකාරයන්ගේ දේවල්. ඒවා ධර්මයක් නෑ. දැන් ඒක තමන්ගේ ඇඟේ කෙස් ලොම් නාර ඇට මස් මිදුළු මේ කෙල සෙම් තොටු මේවා ගැන සිහිපත් කරන්න. මේ ඝන සංඥාව දුරු වෙනතුරු මේ නිච්ච සංඥාව සුඛ සංඥාව අත්ථ සංඥාව දුරු වෙනතුරු අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි වෙනතුරු එක මෙනෙහි කරන්න ඉච්චරයි. ඒකයි පටික්කුල මනසිකාරය. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරාදමිය හැකි, උදුරාදමිය යුතුයි, උදුරාදමන්නට ක්‍රමවේදයක් තියෙනවා කියලා දැක්ක පුද්ගලයා මේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතුව මේකයි, මේ හේතුව නැති කිරීම නිසා මේ තත්ත්වයට පිරිසිදු විය හැකි කියලා දැක්ක පුද්ගලයා, දෘෂ්ටිය පිරිසිදු වූ පුද්ගලයා සෝතාපන්න. ඊට පස්සේ උදුරා දමන්නේ සෝතාපන්න ඵලයෙන් නෙමෙයි, උදුරා දමන්නේ සකදාගාමි, අනාගාමි, අරියත් ඵල තුනේ, මාර්ග තුනේ. සෝතාපට්ටි ඵලයේදී කරන්නේ උදුරා දැමීම නෙමෙයි, උදුරා දැමිය යුතුයි, උදුරා දැමිය හැකි, උදුරා දමන්නට ක්‍රමයක් තියෙනවා. ඒක යථා පරිදි තේරුම් ගත්තා, දැනගත්තා, අවබෝධ කරගත්තා. දැන් තව එක කරුණක් කියන්න ඕන, මේ සෝතාපන්න ඵලයට පත්වෙන්නට කිසිම කෙනෙකුට බෑ බණ නැතුව භාවනා කරලා. යම් කිසි කෙනෙක් භාවනා කරලා විතරක් සෝතාපන්න ඵලයට පත්වෙන්න උත්සාහ කරනවා නම්, දන්නවා නම්, දරනවා නම් යම් උත්සාහයක්, ඒ පුද්ගලයාට කිසිසේත්ම කවදක්වත් අසඤ්ඤතලයට යන්න ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්නත් පුළුවන්, අසඤ්ඤතලයට යන්න පුළුවන්, බ්‍රහ්මත්වයට යන්නත් පුළුවන්. කිසිසේත්ම ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයට පත්වෙන්න බෑ. හේතුව මොකෝ? දිට්ඨින් උජුං කරෝති වෙන්නේ නැහැ, චිත්තමත්ත පසීදති වෙන්නේ නැහැ. ඒක නිසා එක දවසක්වත්, පැයක්වත්, විනාඩියක්වත් කිසිම ඔය අද කියන සම්මතයෙන්, සම්ප්‍රදායෙන් මේ භාවනාව කියන එක දැනගෙන නෙමේ බුදුහාමුදුරුවෝ ජීවත් වූ හෝ ඊට පසු හෝ සෝතාපන්න ඵලයට පත් වූ කිසිම කෙනෙක් භාවනා කරලා නෙමෙයි සෝතාපත්ත ඵලයට පත් වුනේ. කොහොමද මේ උතුම් ධර්මය, මේ නිවැරදි ධර්මය, මේ පටිච්ච සමුප්පාද ධර්මය, මේ රාගදේශ මෝහ කියන මේ කෙලෙස් ගති පිළිබඳ යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස මේ පිළිබඳව දැකීම, දැනීම, තේරුම් ගැන මේ බණ අහලා ධම්ම චක්කුං උදපාදි, දහම් ඇස පුබ්බුදවා, පිහිදවා, පහදා උපදවා ගැනීමෙනුයි සෝතාපට්ටි ඵලයට පත්වන්නේ. දස්සනේන පහතබ්බා, දස්සනේන පහතබ්බා වෙන්න බෑ භාවනාවක් අද කරන සම්ප්‍රදායික ක්‍රමයට. එහෙමනම් අර සබ්බාසව සංවර සූත්‍රය කියන්න ඕනේ භාවනීය පහතබ්බා මුලට. හැබැයි භාවනාව ඕන වෙනවා කොයි වෙලාවෙද? අරහන පාන සති සමාධිය වඩලා අර ඉතුරු ටික කෙලෙස් සකදා ගාමි, අනාගාමි, අරහත් ඵලයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම කියන්නේ, බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බව උදුරා දමන්නට උපකාරක ධර්ම තේරුම් ගැනීමයි. බව උදුරා දමිය යුතුයි, උදුරා දමිය හැකි. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි අපිව දුකටපත් කරන්නේ. මේ සංසාරේ දිග ගමන පවත්වාගෙන යන්නේ, ගෙන යන්නේ. මේ විඥානීය ආහාර වෙන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව. මෙන්න මේ සියල්ල නිවැරදි ආකාරයට දැකීම, දැනීම, තේරුම් ගැනීම තමයි සෝතාපට්ටි ඵලයට පත්වීම. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් භාවනා කරලා අද ඔය තියෙන භාවනා මධ්‍යස්ථානවල ඔය කරන වැරදි භාවනාවෙන් මගඵල ලබන්නට, ඒක කවදක්වත් වෙන්නේ නැහැ. ධ්‍යාන ලැබෙයි, ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥාත් ලැබෙයි, ලබන්න පුළුවන්, හැබැයි මගඵල නැහැ. අර අසිත තවුසා, ඒ වගේම ඔය කොණ්ඩඤ්ඤ බමුණාති පස්වග මහණුන් අවුරුදු ගාණක් භාවනා කරලා මගඵල ලැබන්න බැරි වුණා. ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. නමුත් බුදුහාමුදුරුව හම්බු වෙලා, සම්මුඛ වෙලා, සම්මුඛ චෛත්‍ය ගාවදී මේ දවස් කීපයක් බණ ඇහුවට පස්සේ අර විරජං වීත මලං ධම්ම චක්කුං උදපාදි වෙලා මෙතෙක්කල් මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් උනේ ඒ බණ අහලයි. ඒ නිසා අද වුණත් භාවනා කරන්නට පෙර මගඵල ලබන්නට නම් බණ අහන්න ඕන. බව නසන දේ බණ. බණ කියන්නේ මොකද්ද? භව නසන ධර්මය බණ. භව හදන ධර්මය බහ අහලා මගපල ලබන්නට පුළුවන් කමක් නැහැ. අද බුද්ධාගමේ සියලු ඔය සම්මත සම්ප්‍රදායික හාමුදුරුවරු බහ මිසක් බණ කියන අය නෙමෙයි. ඒකයි තේරුම් ගන්න. ඔව් ඔව් ඒක කිසිම ඉතිරියක් වෙන්නේ නැහැ. ගිනි පුපුරක් තියෙනවා වගේ ඒ ගිනි පුපුර දවස ගානෙම නිවි නිවි යනවා වගේ නිවනටම අදාළව ඒක ඉබේම නිවිල යනවා. ඒ දෙපිටම තමයි ඒ විදිහට යනවා. ගන්ධ අබ්බ කරන පිරිස ටිකක් කල් වැඩි කල් ජීවත් වෙනවා. වැඩි කල් යනවා නිවනට. අර අසංකාරික පිරිස බොහොම කෙටි කාලයකින්ම නිවනටපත් වෙනවා. ඒගොල්ලන්ගේ මොකක් ක්‍රියාශීලීතාවක් නැහැ. මේක මේ අන්තර්භාවික තත්ත්වයක්. මේක සිත් නැහැ, මොකක්වත් නැහැ, ශක්තියකුත් නැහැ. තමන් අර හදාගත්ත දෙයක් විතරක් තියෙනවා. ඒක ගෙවිගෙන ගෙවාගෙන යන්න ඕනේ. තමන්ට උත්සාහයෙන් ගෙවන්න ඉවර කරන්න බෑ, අයින් කරන්න බෑ, කපන්න බෑ, වෙනස් කරන්න බෑ, මොකක්වත් බෑ. එතෙන්ද පරික්ඛයා කියන්නේ පූර්ණ වශයෙන් කපා මිදෙහි නිදහස් වීම. පරිමුච්ඡති පරික්ඛයා. පරික්ඛයා පරික්ඛයන්නේ පූර්ණ වශයෙන්, ක්‍යා කියන්නේ කපා මිදෙහි නිදහස් වීම. ආයි ශේෂක්වත් ඉතුරු නොවන විදිහට කපා මිදෙහි නිදහස් වීම පරික්ඛයා. නෑ නෑ, ජාතසෝතාපන්න මහපු පුද්ගලයෙකුට ඊගාව පියවරට යන්න බණ අහන්න පුළුවන්. මොකද්ද? සකදාගාමි අනාගාමි මාර්ගයේ පූර්ණ කරගන්න ආයි අර අංග හතර උපකාර වෙනවා. ඒකෙන් වුණත් පුළුවන් ජාතසෝතාපන්න පුද්ගලයෙකුට ඒ සුතම ඥාණයෙන් වුණත් ඒක පුළුවන්. අර පර්තෝසප්‍රත්‍ය එකපාරයි ලබන්න ඕන. ආයි දෙපාරක් ලබන්න ඕන. එතෙන්දි ඒ පුද්ගලයාට භාවනා කරන්න පුළුවන්. ජාතසෝතාපන්න වූ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. එතනත් ආනපාන සති සමාධියමයි තියෙන්නේ. ඔව් එදා බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සෝතාපන්න වෙලා දැන් අර දිව්‍ය ලෝකවල ගිහිල්ලා ජාතසෝතාපන්න දෙවියෝ හැටියට ඉපදුනා. මේ ජාතසෝතාපන්න දෙවි දේවතාවෝ දෙවියෝ නිතරම බලනවා මේ බුද්ධ ශාසනය පාත්තගෙන යන්න අවශ්‍යතාවයන් ඉටු කරන්න. ඒ නිසා ඒ ජාතසෝතාපන්න වූ දෙවියෝ කවුරු හරි දැන් මේ මගඵල ලබන ලැබූ කිසි කෙනෙක් නැති වේගෙන යනවා නම් වහාම මව් කුසකට ඇවිල්ලා ඒ දේව ශක්තියෙන් නැවත මිනිහෙක් වෙලා දැන් ආයි ලෝකේ ජාතසෝතාපන්න පුද්දරුවෙක් හරි පුද්ගලයෙක් හරි ඉන්නවා. ඒ පුද්ගලයා නැවත අර පරිතෝෂික ප්‍රත්‍ය දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසේ ඉඳලා මේ බුද්ධෝත්පාද කාලයේ තියනකම් මේ මේක නොකඩව අකණ්ඩව අජින්නව මේ සෝතාපන්න හෝ ඊට ඉහළ ඵලලාභියෙක් එක්කෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් හෝ අර බුද්ධෝත්පාද කාලය තුල නියත වශයෙන්ම ඉන්න ඕන මේ මධ්‍ය මණ්ඩලෙ. වෙන කොහෙවත් නෙමෙයි. මේ බුද්ධ ශක්තිය තියෙන මධ්‍ය මණ්ඩලයේ විතරයි ජාතිසෝතාපන්න ඒ වගේ ඒ තත්ත්වයට එන්නේ. ඒ ධර්මයේ මාර්ගයේ පරිතෝෂය ප්‍රත්‍ය දෙන්නේ. ඒක ප්‍රඥාධික බුද්ධ ශාසනයක පමණ. තව බුද්ධ ශාසන දෙකක් තියෙනවා, සද්ධාධික සහ වීර්‍යාධික. ඒ සද්ධාධික වීර්‍යාධික බුද්ධ ශාසනවල මේ ප්‍රඥාධික බුද්ධ ශාසනවල වගේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා අර බුදුහාමුදුරුව නැති කාලෙක මගපල ලබන්නට පුළුවන් කමක් නැහැ සද්ධාධික වීරාධික බුද්ධ ශාසන වල. ඒකයි ඔය කාශ්‍යප කකුසන්ද කෝණාගම සිකී වෙස්සබු මේ ගෞතම බුදුහාමුදුරන්ට පෙර හිටිය ඔය සත්බුදුවරුන් පිළිබඳවම ඒ සත්බුදුවරුම ප්‍රඥාධික බුද්ධ ශාසන නෙමෙයි. ඒක නිසා මේ කාරණේ සියලු දෙනාට අමතක වෙලා තිබුණා. ගෞතම බුදුහාමුදුරන්ටත් අමතක වෙලා තිබුණා. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න විනාඩි 5කට ඉස්සෙල්ලා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ තියෙනවා ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අවුරුදු 45යි බුදුහාමුදුරුව ජීවමානව බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයාට ධර්මයේ දේශනා කළේ. එතෙන්දී බුදු ආනන්ද හාමුදුරුව අහන ප්‍රශ්නයක් මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ ඕන කෙනෙකුට තියෙනවා කියාගන්න කියවගන්න පුළුවන් බොහොම පැහැදිලි සිංහල අකුරෙන්. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් තව විනාඩි ගණනකින් පිරිනිවන් පාන්න යනවා. මේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා ජීවමාන කාලේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බුදු හඬ බුදුරුව බුදු බල බුදු බණ මේ සියලු දේ ඔබ වහන්සේ ලෝකයාට දේශනා කළා. ඒ අනුව මේ පරිතෝෂක ප්‍රත්‍ය ලබන්න මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කම ලැබුණා. දැන් ඔබ වහන්සේ පිරිනිවීමෙන් පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රමයක් නෑ නේද කියලා ආනන්ද හාමුදුරුව ඇහුවා. ආනන්ද හාමුදුරුවන්ට ගමන බුදු හාමුදුරුව කිව්වා, නෑ ආනන්ද, මේ මම පිරිනිවන් පෑවට පස්සෙත් මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක මේ චත්තාරෝ ඨානානි මේ සද්දස්ස කුල පුත්තස්සයන්ට පමණක් මේ චත්තාරෝ ඨානානි වලට අනුගත වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා දසනියානම් සංවේජනියානම් වෙන්න පුළුවන් කිව්වා. ඒ නිසා ඒ ඉතිරියට බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශක්තිය ඒ බුදු බණ ඒ බුදු හඬ බව උදුරා දමන්නට උපකාර වන ශක්තිය. මේක හොඳට තේරුම් ගන්න ඕන පුද්ගලයෙක්ගේ ශක්තියක් නෙමෙයි. මේක සියලු බුදුවරුන්ගේ ශක්තිය තමා ඔය ඒක රාශී කළා එක තැනකට ඒ මධ්‍ය මණ්ඩලයට ගොනු කළා කොටි කළා තියෙන්නේ. ඒ නිසා ඒ බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍යයි යම් කෙනෙක් බව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් බුද්ධ ශක්තියට අනුමයි ඒක තේරු. ඒ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඒක හරි. ඒ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඔය මොකක්ද ඒකනේ බුදුහාමුදුරුවෝ පිකුවේ පිරිනිවන් පෑවට ඒකනේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙට මේ උත්තරේ දුන්නේ. ඈ ඒකනේ ඔව් කාලං කරෝති කියන්නේ මොකද? කෙලස් පොදිය කරගහ නෑ කාලං කරෝති කියන්නේ කෙලස් පොදිය කරගහගෙන යනවා කියන්නේ. ඔව් කලු පොදිය කෙලස් පොදිය කරගහගෙන ගිහිලා දුක්ගතියට යනවා. ඒකෙන් මිදෙන්න මේක මේ තත්ත්වයට පත් වෙන්නේ. මේ ත්‍රිපිටකයේ සිංහල භාෂාවට පරිවර්තනය කළ තියෙන හරිම බොහොම පදපරම විදිහකට නොයෙකුත් දේ කවුරු හරි තේරුම් ගත්තා. ඔව් දැන් මෙහෙමයි ඒ රටවල් වලත් යම් ආකාරයක මේ මධ්‍ය මණ්ඩලය තුල කවදාහරි හිටලා ජාත සෝතාපන්න ඵලයට පත් වෙලා ජාත සෝතාපන්න ඵලයට පත් වූ දරුවෙක් ඒ රටක ඉපදුනොත් එයා ජාත සෝතාපන්නයි. එයාට ආයි පරතෝගෝෂය ප්‍රත්‍යමේ බුද්ධ ශක්තිය අවශ්‍ය නැහැ. එහෙම තියෙනවා තියෙන්න පුළුවන්. දැන් ඔය මොකද්ද මොනකද නම මෙහෙනින් ආංශකේ ඔය කායෝ කියන කෙනා ලියුව එකක්ද? ඔය කායෝ කියන කෙනාව හම්බු වෙච්ච තායිලන්ත හාමුදුරු නමක් තායි භාෂාවෙන් ලිව්වා. ඒ ලියපු පුද්ගලයාගේ අදහස් තමයි වැඩිය තියෙන්නේ. ඊට පස්සේ ඒ තායි භාෂාවෙන් ලියපු එක ඉංග්‍රීසි කාරයෙක් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. එතකොට ඉංග්‍රීසි කාරයාගේ අදහස් ඊගාවට ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු එක මේ ආනන්ද හාමුදුරුව තමන්ගේ අදහස් ඔක්කොම දාලා සිංහලට පරිවර්තන. ඔතන කොච්චර වැරදි වෙලාද මේ වැරදි ගොඩක්. ඒක නිසා දැන් මිනිසුන්ව කොච්චර මුලාවේ යනවද? ඒ අභිඥා හෝ ධ්‍යාන හෝ ලැබූ කෙනෙක් මිසක් සමහර විට සෝතාපන්න ඵලයට පත් වෙලා ජාති සෝතාපන්න වුණාද කියලා මට කියන්නත් බෑ. නමුත් ඔය පොතේ තියෙන්නේ නම් මේ වෙච්ච සංසිද්ධිය නෙමෙයි. ඒක අර ඔය කියපු පරිවර්තකයෝ තුන් දෙනෙගේ ඒවමයි. නැවත සිංහලට පරිවර්තනය කළා. දැන් සිංහලට පරිවර්තනය කරනකොට ආනන්ද ඔය කියන බුද්ධංගල ආනන්ද හාමුදුරුවන්ගේ අදහස් තමයි තියෙන්නේ. අර ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට ඉංග්‍රීසියට පරිවර්තනය අර බුද්ධඝෝෂ හාමුදුරුව කරපු වැඩේමයි. ඒ වගේම අර තායි භාෂාවෙන් ලියනකොට අර තායි භාෂාවේ ලියපු පුද්ගලයාගේ දැනුමෙන් මින් මෙන් මැන්නේ මේ දේ මිසක් අර අර කියන මේ නින්නාංශගේ තත්වයක් නෙමෙයි. දැන් එහෙම මේමයි. දැන් ඕනෙම පුද්ගලයෙකුගේ ප්‍රතඥාන වුණත් චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ධානලාභීක වුණත් එහෙම කියලා බුදුහාමුදුරුව තියෙනවා. එහෙම මේමයි. ඒ වගේ ඉතින් පෙන්වයි කියලා කියන්න පුළුවන්. නමුත් ඕකත් ඔය පරිවර්තනය. මේක නැති වෙලා ගියේ දැන් මේ පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය නැති මිනිස්සු නිවන් දකින්න පුළුවන් මිනිස්සු ඔක්කොම නිවන් දැකලා ඉවර වුණා. දැන් ඉතුරුනේ කවුද? පුතග්ඥන අසුතවත් ඒ මිනිසුන්ට ධර්මයෙන් වැඩක් නැහැ. ඒ මිනිසු තුල ධර්මයේ රැඳින්නේ නැහැ. ඒ මිනිසුන්ට ඕන පැවැත්ම පවත්වාගෙන යන ආගමක් හැදුණා ඉබේ. ඒකත් ධර්මතාවය. ඒකත් නියතියක්. ඒකත් ලෝකෙ වෙනවා. ආයිනවත ධර්මයේ මතුනහම ආයිවර පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය තියෙන පුද්ගලයාම ආයි ධර්මයේ මතු වෙනවා. ආයි නිවන් දකින්න ධර්මයේ මතු වෙනවා. ආයි ඒ කට්ටියක් නිවන් දකින්න. ඒකයි වෙන්නේ. ඈ ඒක හරියට කියන්න බෑ. ඉදිරියට මේ ධර්මයේ තව සමහර විටක තව ඉදිරියට තවත් හොඳට විවෘත වෙන්න පුළුවන්. විවෘත වෙන්නේ මේක දැන් තියෙන්නේ. දැන් මම මේක කියනකොට විරුද්ධකාරයෝ වැඩි. ඒ විරුද්ධකාරයෝ මේක යටපත් කරන බලය වැඩි. දැන් මේක දැන් ඔක්කොම විවෘත වුණාට පස්සේ ওই විරුද්ධකාරයන්ටත් කොටස කොටස පිළිගන්න වෙනවා. ඒක නිසා දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේයි කාලයක් යනකොට හොඳට ධර්මයේ විවෘත වුණේ. තේරුණා? බුදුහාමුදුරුව ඉන්න කංගලේ බුදුහාමුදුරන්ට විරුද්ධකම් කළා අරක යටපත් කරන්න බැලුවා. බුදුහාමුදුරන්ට පිරිනිවන් පෑවට පස්සේ දැන් යටපත් කරන්න කෙනෙක් නැහැ. ඒකම ධර්මයේ මතු වුණා. ඒ වගේ දැන් අර මම දැන් පුද්ගලයා ඉන්නකම් ජීවත් වෙනකම් මිනිස්සු කරන්නේ එකට එක කරලා විරුද්ධකම් කරලා මේක යටපත් කරලා කොහොම හරි වහලා දාලා මේක යටපත් කරන්න. ධර්මයේ මතු වෙන්නේ ඊට පස්සේ. ඒක වෙනවා, ඉස්සරහට වෙනවා. හැබැයි කොහොම හරි මේ ධර්මයේ පිරිසිදු අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා සහිතව විවෘත කරන්න. විවටති විරෝචති, විවෘත කරන්න. එතකොට ධර්මය ඉදිරියට බැබලෙනවා. නැවත මේක ධර්මය ලැබෙනවා. සෝබාදහම තමන්ට ගැලපෙන විදියට තමන් සකස් කරගන්න. අර විකෘතිය ප්‍රකෘති බවට පත් කරගත්ත හැකි. දැන් ඇත්ත වශයෙන්ම මේ ධර්මය මතු වුණ ගමන්ම දැන් ඔය නොයෙකුත් දිව්‍ය ලෝකවල ඉන්නවනේ නොයෙකුත් ආකාරයේ ජාති සෝතාපන්න පුද්ගලයෝ. ඒ සියලු දෙනා දැන් මව් කුසකට ඇවිල්ලා මේ ධර්මයේ මතු බව දැනගෙන ඒ තැන්වල ඉපදිනවා. ඒ ඉපදුනායට මේ ධර්මය අහන්න ලැබුණ ගමන්ම මේ පිරිසිදු ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, ඊට පස්සේ මේ ධර්මයේ විවෘත කරන්න, ප්‍රචාරය කරන්න, මේ ප්‍රසිද්ධ එක මතු කරන්න, භාවිතයට ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි වෙන්නේ. දැන් බුදුහාමුදුරන් කාලෙත් එච්චර හැම කෙනෙක්ම දේශනා කළේ නෑ. බුදුහාමුදුරුව බොහොම කීප දෙනෙකුට විතරයි අනුදැන වදාළේ මේක දේශනාව. මහා ප්‍රඥන් වහන්සේලා කීප දෙනෙක් 14 දෙනෙක් විතරයි සාමාන්‍යයෙන් මේක ධර්මයේ දේශනා කළේ. පස්සේ කාලෙකත් එහෙමයි. අන්න වැරදි වුණා. දස සංයෝජන නෙමෙයි ඒ. දැන් දස සංයෝජන තුන එකපාරයි එකම වරට එකටම කපන්න
ඕන. ඒක තමයි ඒක අසංක තුනක් අසංකත වෙනුනේ ආය උදා වෙන්නේ නැහනේ. එතකොට ඒ මට්ටමට දුටු නිවනක් තියෙනවා. දුටු නිවනට හිත තියාගෙන නේද මේ විරාග සංඥා වඩන්න ඕන, නිරෝධ සංඥා.
ඔය ඒක තමයි කිව්වේ අර අරඤ්‍යගතව, ශුන්‍යාගාරගතව, රුක්කමූලගතව, නිසීදති පල්ලංකං ආභූජිත්වා, වරිමකං ආභූජි. ඒ කිව්වේ මොකද? ඔය පහේ තමයි අර අර தত্ত্বය. ඒ தত্ত্বය තමයි අර දැක්ක නිවන අර කියන සංයෝජන තුන දිට්ටික දිට්ටි අයින් කළ පුද්ගලයෙකුට පමණයි ওই தত্ত্বය එන්න පුළුවන්. ඒක වන් භාවනාවෙන් බෑ. ඒක මොහොමද කරන්නේ? බණ අහලා. ඒකනේ මං කිව්වේ. දැන් අරඤ්‍යගතවා වෙන්න බෑ වන් අහලා මිසක්. රුක්කමූලගතවා වෙන්න බෑ, ශුඤ්ඤාගාරගතවා වෙන්න බෑ, නිසීදති පල්ලංකං ආභූජිත්වා, පරිමුඛං සතින් උපට්ඨේත්වා. මේ පහ අර මග බණ අහලා මේ මග හොයාගත්ත පුද්ගලයෙකුට, ධිට්ඨිය තමන්ගේ පිරිසිදු කරගත්ත පුද්ගලයෙකුට විතරයි මේ தত্ত্বය. ඒකයි. ඔව් මේක ඒක තමයි කියන්නේ. මේ ලෝක අරමුණක තියන්න බෑ, අරිය අරමුණක තියන්න ඕන. ලෝක අරමුණ තමයි වායෝ කසින, පාඨවි කසින, තේජෝ කසින, වර්ණ කසින, ඔක්කොම ලෝක අරමුණ. ඒ මොනවාද? ලෝකයේ තුල අඳුරු අරමුණ. ලෝක අරමුණ කියන්නේ අඳුරු අරමුණ. නමුත් මෙතන තියන්න පුළුවන් වෙන්නේ මොනවාද? අර ආනපාන සති සමාධිය තමයි අරමුණ. වෙන මොකක්වත් නෑ. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛ අත් අයින් කිරීම, නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග කළා, සබ්බූපදී පටිනිසග් කිරීම, අනිමිත්ත අනුපස්සනා කිරීම. සම 40 කර්මස්ථාන සම්පූර්ණම උපනිෂද් ධර්මයේ තිබ්බ අනාර්ය අරූපී ධාන හෝ රූපී ධාන පමණක් ලැබෙන ක්‍රමයක් මිසක් බුදුහාමුදුරු නමක් බුද්ධ දේශනාවේ කරන්නේ නැහැ. බුදුහාමුදුරුව කරන්නේ සති භාවනා පමණයි. සති කර්මස්ථාන පමණයි. සති කියන වචනේ තියෙන්නේ මරණානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, ත්‍යාගානුස්සති. මේ සති කියන වචනේ තිබුණේ නැත්නම් ඒක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. හොඳයි, එහෙනම් දැන් අද වෙනකොට දවස් 3-4ක් ඉවරයි. අදවස මහා සතරාතිපට්ඨාන සූත්‍රය දැන් ඊයේ වෙනකොට ඉවරයි. අදවස කායගත සති සූත්‍රයේ යම් විග්‍රහයක් කරලා මේ භාවනාව ප්‍රායෝගිකව දෛනිකව කරගෙන යන්න හොඳට තමන්ගේ හැම කෙනෙකුගේම මේ අවශ්‍ය සෝතාපන්න ඵලයටපත් වෙන්නට අවශ්‍ය මේ ක්‍රමය බණ භව උදුරා දමන්නට, භව නසන්නට උපකාරක ධර්ම කාරණු කාරණා හැම කෙනෙකුටම හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ දවස් තුන තුල කලේ තවත් දවස් දෙකක් තියෙනවා, හෙටයි අනිද්දායි. ඒ දවස් දෙක තුලත් තව අවශ්‍ය දේවල් කීපයක් කියන්න තියෙනවා ඉදිරි මාර්ග පිළිවෙත අනුගමනය කරන්න. ඒ අනුව මේ පාර හදලා පාර පෙන්නලා පාරට දැමීමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ පාර යනවද නැද්ද කියන එක තම තමන් තීරණය කරගත යුතු දෙයක්. ඒ නිසා මේ උත්සාහය මේ පාර විවෘත කළා, මේ වැහිලා ගිය ගල් දාලා වැහුව පාර ඒ ගල් අයින් කළා, ඒ බාධක අයින් කළා, ඒ කරු අයින් කරලා මේ පාර විවෘත කරලා දීමයි මේ මම්මුලා වෙච්ච පිරිසට කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒ සඳහායි මේ උත්සාහය උනන්දුව. ඉතින් තව හෙටත් අනිද්දත් අදවසත් මේ තියෙන සියලු අනිකුත් ප්‍රශ්නවලට ගැටලුවට උත්තර අහන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අනුව දැන්
දැන් මේ භාවනාවකින් කරගත යුතු දේ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා වලින් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුණා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න. මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං තෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං තෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ ආමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා.